அனுத்துமா.
தலைமை ஆசனத்தில் அமர்ந்திருக்கும் உறுப்பினர் அவர்களே, நகர அபிவிருத்தி மற்றும் வீடமைப்பு அமைச்சு மற்றும் தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சு வரவு செலவு திட்டம் மீதான இந்த விவாதத்திலே எனக்கும் பேச கிடைத்தமைக்கு நான் முதலில் நன்றியை தெரிவித்துக் கொள்கின்றேன். உண்மையிலே இந்த இரண்டு அமைச்சுகளுக்கும் பொறுப்பாக இப்பொழுது நியமிக்கப்பட்டிருக்கின்ற இரண்டு அமைச்சர்களும் புதிய அமைச்சர்களாக இருக்கிறார்கள். இதற்கு முன்பு இந்த அரசாங்கத்தில் வேறு சிலர் அமைச்சர்களாக இருந்தார்கள். இந்த வருட ஆரம்பத்தில் இந்த இரண்டு அமைச்சுகள் மீதாக பல்வேறு விடயங்கள் பேசப்பட்டன. குறிப்பாக பல்வேறு திட்டங்கள் இங்கே கொண்டுவரப்பட்ட போதும் அந்த திட்டங்கள் தொடர்பான கேள்விகள் இருக்கின்றன. குறிப்பாக கடந்த ஆட்சியில் இருந்து வீடுகள் கட்டி கொடுக்கப்படுகின்ற நடவடிக்கைகள் கடந்த ஆட்சியில் இருந்த வீடமைப்பு அமைச்சர் உருவாக்கியிருந்தார். வடகிழக்கு மாகாணத்தில் பெரிதும் பேசப்படுகிற ஒரு விடயமாக இந்த விடயம் தொடர்ந்தும் இருந்து வருகிறது. எனவே அந்த வடகிழக்கு பகுதிகளிலே இருக்கின்ற அந்த கட்டப்பட்டு முடிக்கப்படாமல் இருக்கின்ற வீடுகளுக்கு ஏதேனும் ஒரு வழியை இந்த அரசாங்கம் செய்ய வேண்டும் என்று கடந்த ஆண்டு கூட இதே வரவு செலவு திட்ட உரையில் பேசப்பட்டிருக்கிறது. தொடர்ச்சியாக இன்றும் சபையிலே பல பேரும் பேசுவதை நாம் பார்க்கின்றோம். அந்த ஏழை மக்களை கருத்தில் கொண்டு இந்த வடகிழக்கு பகுதியில் கடந்த ஆட்சியில் இருந்து தொடங்கப்பட்டிருக்கின்ற இந்த வீடுகள் கட்டுகின்ற பணிகளை முடிப்பதற்கு உதவி செய்யுமாறு நாம் கோருகின்றோம். குறிப்பாக அந்த வீடுகளை கட்டி முடிப்பதற்கென அவர்கள் பல்வேறு இடங்களிலும் வங்கிகளிலும் கடன்களை பெற்று அந்த கடன்களை மீள செலுத்த முடியாத அளவுக்கு துன்பியல் சம்பவங்கள் பலவும் அங்கே நிகழ்ந்து வருகின்றன. அது மாத்திரமல்லாமல் அந்த வீட்டினை முற்றுமுழுதாக கட்டி முடிக்காமல் புதிதான வீடுகளை கட்டுகின்ற நடவடிக்கைகளை எடுப்பது என்பது எமது நாட்டினுடைய இந்த தேசிய கொள்கைகளின் மீதான எங்களுடைய பார்வையை செலுத்துகின்ற இந்த நாட்டிற்கு மிகவும் அபத்தமான ஒரு விஷயமாக நாம் இதனை பார்க்கின்றோம். ஒரு அரசாங்கம் ஒரு திட்டத்தை கொண்டு வருகிற போது ஆட்சிகள் அரசாங்கங்கள் மாறுகின்ற நிலையிலே அந்த திட்டங்கள் அவ்வாறு மழுங்கடிக்கப்பட்டு மீண்டும் புதிய திட்டங்கள் புதிய கோல்கள் இலக்குகள் நிர்ணயிக்கப்பட்டு செல்கின்ற இந்த நிலைமைதான் இந்த நாட்டினுடைய ஒட்டுமொத்தமான இந்த பொருளாதார பின்னடைவுக்கும் ஏனைய சில அபிவிருத்தி அடையாத நிலைமைக்கும் அடிப்படை காரணம் என்பதை தொடர்ச்சியாக எமது உரைகளிலே நாம் சொல்லி வருகின்றோம். எனவே அந்த வகையிலே ஒரு சர்வதேச ரீதியாக ஒரு ஒப்பந்தம் செய்கிற போது இந்த ஒப்பந்தம் ஆட்சி மாறினாலும் கூட அந்த ஒப்பந்தம் அதே அளவில் கொண்டு செல்லப்படுவதற்கான ஒரு பொறிமுறையை இந்த பாராளுமன்றம் உருவாக்க வேண்டும் என்று நான் பலமுறை கேட்டிருக்கின்றேன். அதுபோன்றுதான் ஒரு செயற்திட்டம் கொண்டு வருகின்ற போது அந்த செயற்திட்டம் கருத்திட்டத்தை செய்வதற்கான சில உத்தரவுகள் பெறப்படுகிற போது ஆட்சிகள் மாறினாலும் அதனை செய்தாக வேண்டிய ஒரு நிர்பந்தத்தை இந்த நாட்டில் உருவாக்க வேண்டும். இல்லை என்றால் வீணாக மக்களுக்கு அரசியல்வாதிகள் பற்றியதான ஒரு பிழையான புரிதல் ஏற்பட்டிருக்காது. குறிப்பாக நான் எமது அம்பாறை மாவட்டத்தை நாம் எடுத்து பார்க்கிற போது கடந்த ஆட்சி காலத்தில் கூட கல்முனை மாநகரத்தை 4,000 மில்லியன் டாலர்கள் ரூபீஸ்கள் செலவிலே நாங்கள் ஒரு சிங்கப்பூர் ஆக்கப் போகிறோம், சாய்ந்தமரதை துபாய் ஆக்கப் போகிறோம், சம்மாந்துறையை இன்னும் என்னவோ ஆக்கப் போகிறோம், தென்கொரியா ஆக்கப் போகிறோம் என்று பல்வேறு ஆசை வார்த்தைகள் காட்டப்பட்டன. அந்த செயல்திட்டங்கள் செய்வதற்கான விளக்க படங்கள் கூட சமூக வலைதளங்களில் உலாவி வந்தன. ஆனால் இன்றும் கூட அந்த கல்முனை பிரதான நகரத்திற்குள் இருக்கின்ற சந்தைக்குள் நாம் செல்ல முடியாத ஒரு நிலைமை துப்பாக்கியமான நிலை காணப்படுகிறது. பஸ் தரிப்பிடத்திற்கு செல்கிற போது ஒரு கழிவறை ஒழுங்காக இல்லாத ஒரு நிலை காணப்படுகிறது. எனவே இதற்கெல்லாம் அடிப்படையான காரணம் என்னவென்றால் ஒரு சரியான செயல் திட்டத்தை இந்த அரசாங்கங்கள் வகுப்பதில்லை. ஆட்சிகள் மாறுகிற போது ஒரு திட்டம் தொடர்ச்சியாக கொண்டு வருவதிலே பல்வேறு சிக்கல்கள் இருக்கின்றன. அதை எல்லாவற்றையும் விட மிக பொறுப்பாக சொல்ல வேண்டிய ஒரு விடயம், இந்த விடயங்களை முன்னெடுக்க வருகின்ற அரசியல்வாதிகளிடம் தொடர்ச்சியான ஒரு ஈடுபாடு இல்லை என்பதை இங்கே வெளிப்படையாக சொல்லியாக வேண்டும். வெறுமனே ஒரு தேர்தல் மேடைக்காக அல்லது வெறுமனே வாக்கை சேகரிப்பதற்காக இவ்வாறான திட்டங்கள் பற்றி அவ்வப்போது மக்களிடம் பேசிவிட்டு அவ்வாறே அதனை கிடப்பில் போட்டு அடுத்த பராக்கில ஈடுபடுகிற போது மக்களுக்கு இந்த அரசியல்வாதிகள் மீதான நம்பிக்கை அற்றுப்போகிறது என்கின்ற ஒரு யதார்த்தத்தையும் இந்த இடத்திலே நான் சுட்டிக்காட்ட விரும்புகின்றேன். இன்றைய இந்த தினத்திலே சொல்ல வேண்டிய ஒரு விடயம், குறிப்பாக இன்று தொழில் மற்றும் வெளிநாட்டு வேலைவாய்ப்பு அமைச்சு மீதான விவாதத்தில் இன்று பேசுபொருளாக அந்த ஒமான் நாட்டிலே பணிப்பெண்களுக்கு நேர்கின்ற அவலங்கள் தொடர்பாக பேசப்படுகிறது. உண்மையாக சொல்ல போனால் இந்த பணிப்பெண்கள் விவகாரம் தொடர்ச்சியான விவகாரம். ரிசானா நபீக்கிற்கு நேர்ந்த அன்றைய அந்த அவலத்திற்கான ஒரு மருந்தை இன்று வரையிலும் அந்த சமூகம் காண்பிக்கவில்லை, அதற்கான ஒரு முடிவு எட்டப்படவில்லை, இந்த அரசாங்கங்களும் அதற்கான சரியான மாற்று வழிகளை கண்டடையவில்லை என்பது மிக கவலையான ஒரு விடயம்தான். இந்த எமது நாட்டை பொறுத்தளவிலே இந்த பணிப்பெண்கள் மூலமாகவே அந்நிய செலாவணியை அதிகமாக ஈட்டுகின்ற ஒரு நிலை ஒரு துப்பாக்கியமான நிலை. மூளைசாலிகளை நாங்கள் இவ்வாறு வெளிநாடுகளுக்கு வேலைக்கு அனுப்புவதற்கான கல்வி திட்டங்களை கொண்டு வர வேண்டும் என்பது பற்றி நாம் அதிகமாக இங்கே பேசியிருக்கின்றோம். எமக்கு ஒரு பொருளாதார நெருக்கடி ஏற்பட்ட போது ஒவ்வொருவரும் உங்களுடைய ஆலோசனைகளை வழங்குங்கள் என்று இந்த ஆட்சியினுடைய ஆரம்ப காலத்தில் நெருக்கடியான ஒரு காலகட்டத்தில் கூறப்பட்ட போது $1 பில்லியன் ரெமிட்டன்ஸை கொண்டு வருவதற்கான ஒரு செயல் திட்டத்தை நான் முன்னாள் நிதியமைச்சர் பசீல் ராஜபக்சே அவர்களிடமும் அதே போன்று முன்னாள் நிதியமைச்சராக இருந்த அலி சப்ரி சட்டத்தரணி அவர்களிடமும் நான் கையளித்திருந்தேன். அதில் சொல்லப்பட்ட ஒரு விடயம்தான், வெளிநாட்டில் இருக்கின்ற தூதுவர ஆலயங்களுக்கும் அதே போன்றும் அங்கே வெளிநாடுகளில் பணிபுரிகின்ற மக்களுக்கும் இடையிலான ஒரு தொடர்பு மிக பிழையானதாக இருக்கின்றது. ஒரு சரியான விதத்தில் அந்த தொடர்பு பேணப்படுவதாக இல்லை. வெறுமனே அவர்களுடைய விசா விடயங்களை கவனிப்பதற்கான ஒரு தூதர் ஆலயமாக மட்டும் அது இல்லாமல் அந்த மக்களுக்கு நேர்கின்ற அவலங்களுக்கான தீர்வை கொடுக்கின்ற விடயங்களோடு சேர்த்து எமது நாட்டினுடைய பொருளாதாரத்தில் ஒரு அபிவிருத்தியை கொண்டு வருவதற்கு அந்த தூதர் ஆலயங்கள் பயன்படுத்தப்பட வேண்டிய ஒரு தேவைப்பாடு இருக்கிறது. பாகிஸ்தானிலே பொருளாதார நெருக்கடி ஏற்பட்ட போது ஏறத்தாழ 3.5 பில்லியன் ரெமிட்டன்ஸை டாலர்களை அவர்கள் இந்த தூதர் ஆலயங்கள் ஊடாக அங்கே பணிபுரிகின்ற அந்த நாட்டு மக்களை அழைத்து அதற்கான ஒரு செயல் திட்டத்தை உருவாக்கி அவர்களுக்கான சலுகைகளை செய்த போது அந்த நாட்டுக்கு டாலர்களாக அவர்கள் அனுப்பி வைத்தார்கள். அந்த நிலை நமக்கு ஏற்படவில்லை. எல்லோரும் இந்த இடர் நெருக்கடியான காலகட்டத்தில் ஒருவரை ஒருவர் பழி சொல்கின்ற நடவடிக்கைகளில் ஈடுபட்டோமே அல்லாமல் எப்படி நமது மக்களை இந்த பிரச்சனையிலிருந்து நம்மை மீள செய்வதற்கான இந்த டாலர்களை கொண்டு வருவதற்கான செயல் திட்டங்களை செய்யலாம் என்பது பற்றி அதிகம் நாம் சிந்திக்கவில்லை. மிக துரதிருஷ்டமான ஒரு விஷயம். அந்த நேரத்தில் என்னால் சமர்ப்பிக்கப்பட்ட அந்த ஆவணத்திலே பல விடயங்களை நாம் தெரியப்படுத்தியிருந்தோம். குறிப்பாக வெளிநாடுகளிலே பணிபுரிபவர்கள் சில ப்ரொபஷனல்ஸாக வேலை செய்பவர்களுடைய நிலைமை எப்படி இருக்கின்றது என்றால் அவர்களுடைய பிள்ளைகள் வளர்கின்ற போது தொடர்ச்சியாக அந்த பிள்ளைகளுக்கு உயர்ந்த கல்வியை அங்கே கொடுக்க முடியாத நிலை இருக்கிறது. எனவே பிள்ளைகளுக்காக மிகப்பெரிய சம்பளத்தையும் கூட விட்டுவிட்டு இந்த ஊருக்கு வர வேண்டிய ஒரு நிலைப்பாடு ஏற்படுகிறது. ஆனால் கல்வி நிலைமைகள் என்னாகும் என்று அவர்கள் சிந்தித்து பார்க்கிற போதும் எனவே இங்கு அவ்வாறானவர்களுக்கு நாங்கள் சில சலுகைகளை வழங்கலாம். அவர்களுடைய பிள்ளைகளுக்கு இங்கே உள்ள உயர் பாடசாலைகளில் படிப்பதற்கான ரோயல் காலேஜ் போன்றதான கொழும்பு நகரத்தில் இருக்கின்ற பிரதான பாடசாலைகளுக்கு படிப்பதற்கான அனுமதி வழங்குவதாக இருந்தால் ஒரு குறிப்பிட்ட அளவான பணத்தை நீங்கள் இங்கே அனுப்புங்கள் என்கின்ற சில நிபந்தனைகளை கொடுக்க முடியும். அவர்கள் அங்கே ஓட்டுகின்ற வாகனங்களை இங்கே கொண்டு வருவதற்கான சில சலுகைகளை செய்ய முடியும். இது போன்று இன்னொரு சில நடவடிக்கைகளுக்காக அங்கே பணிபுரிகின்ற எம்மவர்களோடு இணைந்து செயற்படக்கூடிய ஒரு இடமாக இந்த தூதுவர் ஆலயங்கள் இருக்க வேண்டும் என்பதான பல பரிந்துரைகளை நாம் செய்திருந்தோம். இன்று இந்த அரசாங்கத்தினுடைய சில திட்டங்களை பார்க்கிற போது சில விடயங்கள் அதிலே உள்வாங்கப்பட்டிருப்பதை எண்ணி நான் மகிழ்ச்சி அடைகின்றேன். குறிப்பாக இந்த வெளிநாட்டில் பணிபுரிகின்ற இளைஞர்களுக்கு சில நிபந்தனைகளுக்கு உட்பட்டு முழுமையான மின்சார வாகனங்களை இறக்குமதி செய்வதற்கான உரிமங்களை வழங்குவதாக சில தீர்மானங்கள் எமது அமைச்சரால் எடுக்கப்பட்டிருப்பதாக நான் அறிகின்றேன். அதே போன்றும் இந்த வெளிநாட்டில் பணிபுரிபவர்களுடைய கல்வி தகமையை அதிகரிப்பதன் ஊடாக அவர்கள் பெறுகின்ற சம்பளத்திலும் பார்க்க அதிகமான சம்பளத்தை ஒரு ப்ரொமோஷன் ஊடாக அவர்கள் பெறுவதற்கான வழிவகைகளை தூதுவர் ஆலயங்கள் செய்ய வேண்டும். இன்று கொழும்பில் இருக்கின்ற ஓபன் யூனிவர்சிட்டியிலே கற்பவர்கள் வெளிநாட்டில் இருந்து கொண்டே அங்குள்ள தூதுவர் ஆலயங்களில் தொடர்பு கொண்டும் அவர்களுடைய பரீட்சைகளை எழுதுவதற்கான ஒரு வாய்ப்பை திறந்த பல்கலைக்கழகம் உருவாக்கி இருக்கிறது. இதுபோன்று ஏனைய சில அவர்களுடைய தொழில் சார்ந்த கற்கைஞர்களை அவர்கள் இருந்து கொண்டிருக்கின்ற நாட்டிலே இருந்து கொண்டு மேற்கொள்வதற்கும் அதனூடாக அவர்கள் அதிக சம்பளம் பெறுவதற்குமான சில மெக்கானிசங்களை இந்த நாட்டிலே இந்த அமைச்சர்கள் ஊடாக உருவாக்கப்பட வேண்டும் என்பதையும் இந்த இடத்திலே நான் கேட்டுக் கொள்கின்றேன். இதுபோன்றுதான் இன்று மிக முக்கியமாக நாம் சொல்ல வேண்டிய ஒரு விடயம், இந்த வெளிநாட்டில் பணிபுரிய செல்கின்ற எமது வளவாளர்களை எமது மக்களை நாம் எடுத்து பார்க்கின்ற சில ப்ரொபஷனல் ஆன சில தொழில்களுக்கு அனுப்புவதற்கான தகமை நம்மிடம் இல்லை. இன்று இங்கிலாந்தில் இருந்து அமெரிக்காவில் இருந்து நர்சஸ்கள் அதிகமாக தேவைப்படுகிறது. ஆனால் அவர்கள் இங்கே நர்சஸ்களை கோருகின்ற போதும் அவர்களிடம் ஆங்கில புலமைகளை எதிர்பார்க்கின்றார்கள், மேலும் சில தகமைகளை எதிர்பார்க்கின்றார்கள். இந்தியா போன்ற நாடுகளை எடுத்து பார்க்கின்ற போது அங்கே வெளிநாட்டில் இருப்பவர்கள் எதனை எதிர்பார்க்கிறார்கள் என்பதற்கேற்ற கல்வியை அங்கே வழங்குகின்றார்கள். இங்கே வருமனே நேசத்துக்குரிய நாங்கள் படிப்பை முடித்து விட்டோமா, நாங்கள் தாதியாக இருந்து விடுவோம் அல்லது வேலையாற்றி இருந்து விடுவோம் என்கின்ற
විශේෂයෙන්ම අද නිවාස එවැගේම නාගරික සංවර්ධන අධිකාරිය විදේශ සේවා පිළිබඳ අමාත්‍යාංශයේ වැයසීර්ෂයේදී කතා කිරීමට අවස්ථාව ලබා දීම ගැන ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ නිවාස ප්‍රශ්නය තදින්ම තිබෙන නගරයක් තමයි මේ කොළඹ නගරය. ඒ හින්දා කොළඹ නගරයේ මේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අපි දැක්කා පෞගිය කාලේ විශේෂයෙන්ම 2010 ඉඳන් දිගටම ඒක නාගරික සංවර්ධන අධිකාරියට තමයි බාර දීලා තියෙන්නේ. අපේ යහපාලන ආණ්ඩුව යටතේ நாகரிக சங்வர்தன அதிகாரிய தமாய் மே கொழும்ப நகரே நிவாச அவசியதா வினியும் வெடக்கரே அபிட விசேஷன்ம இட கலிங் நிவாச அதிகாரி எமனத நிவாச அமாத்தியான்சிய ரட்டேம நிவாச அவசியதா வினியும் வெடக்கரா நமு 2010 பஸ்ஸே ஏக வினாஸ்ஸிலா கொழும்ப நகரே நிவாச இதிகிரீம் ஹா ஏவா லபாதீம 2019 ஹா அத வெனகம் திகட்டம சித்த கரன்னே நாகரிக சங்வர்தன அதிகாரி மேக துல திபெனா விசேஷன்ம கரு சபாபத்துமணி அப்படி பலுவோத்தேம 2015 காலே துல நிவாச நாகரிக சங்வர்தன அதிகாரிய விசிங் மே தட்டு நிவாச 14000 இமன நிவாச 14000 பமன ஹதில திபெனா மே கொழும்ப நகரே துல மே நிவாச 14000 2019 ஏ சம்பூர்ண கால பரிச்சீதே வெனுவெம்ம ஏ 14000 பமன ஹதில தியனோ ஏக விசால நிவாச பிரமாணையாக கதில திபெனவா உத்துரு கொழம்ப கொட்டாசியை மூல் கரகின இவகேம யம் நிவாச பிரமாணையாக பொரல்ல இவகேம மெத கொழம்ப இவகேம கொழம்ப நகரே திபென கிம்பிரிகசாய வகை பிரதேசவல யம் பிரமாணையாக ஹதில திபெனவா தமே நிவாச அப்படி கத்தம் அப்படி பேன தேனிதே தமாய் பட்டாங்கன்ன கூட வர்காடி 350 பட்டாங்க கத்த நிவாச இவகேம இலங்கட வர்காடி 450 மே நிவாச கியா இல்லாட வர்காடி 550 வகை நிவாசத் தான் யம் கிசி பிரமாணேக ஹதல திபெனா தமே நிவாச வியாபுதி அப்படி பலுவாம அப்படி பேன தீனதே தமாய் விசேஷன்ம மே கொழும்ப நகரே தீன பல்பத்துல ஜீவத்தின நிவாச 60000 இத்தர வகை திபெனவா ஏ நிவாச 60000 வெனுவேன் தமாய் மே நிவாச கிரமைய பட்டாங்கத்தி கீனேக தமாய் ஏ இடம் டிக நாகரிக சங்வர்தன அதிகாரியட பவரகின ஏ இடம்வல மிஸ் சங்வர்தன வெண்ண புலுவாங் வின சங்வர்தன வெண்ண புலுவாங் ஏவ கெரீம வெனுவேன் தமாய் மே இடம் பவரகாத்து நமு தான் அத தீன பிரச்சனை தமாய் தம் மே பௌகிய 2010 அது வெனக்கம் மே கரப்பு மே வியாபுதி சார்த்தக வெலா தீனவாது மேவ ஹதல தீனவா தட்டு நிவாச சாமானியம் அப்பி கத்தோத்தேம தட்டு தீனவா 14 வெனக்கம் இதாம ஹம தனம இதாம பொடி இடம் பிரமாணையக விசால நிவாச பிரமாணையக் ஹதல தீனவா தான் அப்படி பலுவாம பேன தீனவா கரு சபாபத்துமணி தான் மே வியாபுதி அசார்த்தகாய் மம எம கியானி மொகு தீந்தவாத் நிமை நிவாச வியாபிருத்தியகட்ட அவசிய மூலிக தேவால் மே வியாபிருத்தி வல கெரண்ணி நே மேக்கே கெரண்ணி எக்கம அரமுன தமாய் அர வத்துவல இன்ன மினிசுங்க கெனால மே கெவால் வல டம்ப் கரணும் மேக்கு அப்பே ஆண்டுவேத் கரா அப்பே ஆண்டுவே கரண கூட மாங்கே அமதி துமா எக்க அனந்த அப்பிரமாண வாத கல்ல தியனவா மேக அசார்த்தகாய் முகத எஹம மே மே வத்துவல இன்ன மினிசுங்க கெனால தவ தனக்க டம்ப் கரணும் ஏகாய் ஓய் கரான் டம் கரலா இடம காணோம் இடம அரகின இடம காட்ட ஹரி மிஸ்ர சங்வர்தன கியான புலுவாம் வென சங்வர்தன கியான புலுவாம் ஏக விகுணனோ ஏக துல மே கேவால் ஓல இன்ன மினிசுங்க ஜீவாத் தத்தே கொட நகில தியனவாத மே நிவாச ஓல இன்ன மினிசுங்க ஜீவன தத்தே ஏம ரத்தாங் ஏக ஓலாங்க லைஃப் ஏகே குவாலிட்டி ஏக ஜீவுனு வேலா தியனவாத ஏம கிசிம தேயக் வேலா நே ஐயே හොඳම උදාහරණය තමයි ගරු සභාපතිතුමනි රණසිංහ ප්‍රේමදාස මැතිතුමා හදපු මාලිගාවත්ත නිවාස සංකීර්ණය. මේ නිවාස සංකීර්ණය කියලා බලන්න. ඒකේ ඉන්නවා ඒකේ තිබෙනවා ලක්ෂිරි ගෙවල් තියෙනවා. මධ්‍යම පාන්තිකයට ගෙවල් තියෙනවා. අඩු ආදායම් ලාභීන්ට ගෙවල් තියෙනවා. හැම සමාජ තරාතිරම ඉන්න මිනිස්සුන්ව මේ මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ ජීවත් වෙනවා. විශාල ක්‍රීඩාංගන තියෙනවා. ප්‍රජාශාලාවල් තියෙනවා. අවශ්‍ය යටිතල පහසුකම් හැම එකක්ම ඒකේ තියෙනවා. ඒකේ මේ රටේ ඉන්න සමාජයේ ඉහළම පුද්ගලයාගේ ඉඳන් පහළම ආදායම් ලබන්නත් ඒ නිවාස ව්‍යාපෘතියේ ගෙවල් තියෙනවා. නමුත් දැන් මේ 2010 ඉඳන් 2019 නෙමෙයි අද වෙනකම් මේ හදන ව්‍යාපෘතිය අරගෙන බලන්න. ඕකේ තියෙනවද සමාජ මට්ටම වෙනස් වූ මිනිස්සු ඒ ගෙවල් වල ඉන්නවද? නැහැ. එකම සමාජ තීරුව තමයි ගෙනල්ලා මේ ගෙවල් වල දාන්නේ. අර වතු වලින් මිනිසුන් අයින් කරනවා ඒ වතු වලින් අයින් කරන මිනිසුන් වගේ නල්ලා මේ නිවාස වලට ඩම්ප් කරනවා ඒක තමයි මෙච්චර කල් වෙලා තියෙන්නේ ඒකයි මම කියන්නේ මේක අසාර්ථකයි ඒක තුල ඒ මිනිසුන්ගේ ළමයින්ට හොඳ ඉස්කෝලවල් ලැබිලා තියෙනවද එහෙම ලැබිලා නැහැ හොඳ රස්සාවල් ලැබිලා තියෙනවද එහෙම නැත්නම් ඒ මිනිසුන්ගේ ලයිෆ් එක එහෙම නැත්නම් ජීවන මට්ටම ඉහළ ගිහිලා තියෙනවද එහෙම කිසිම දෙයක් වෙලා නැහැ ඒ මිනිස්සු එදා ඒ වතුවල ජීවත් වෙනවා වගේම තමයි මේ නිවාසවලත් ඇවිල්ලා ජීවත් වෙන්නේ මොකද කිසිදු ආකාරයේ ඒ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළ දැමීම සඳහා කිසිදු වැඩසටහනක් සිද්ධ වෙලා නැහැ ඒක ඊටාම කනගාටුදායකයි ඒ හින්දා තමයි සමහර වතුවල ඉන්න මිනිස්සු යන්න කැමති නැහැ මේ ගෙවල් වලට ඇයි ඒ මිනිස්සු කියනවා අපි ඊට වඩා මේ වතු වල අපි නිදහසේ ඉන්නවා ඊට වඩා අපිට අතපය දිගහැරලා ඉන්න පුළුවන් අපි මේ ඉන්න ගෙවල් වල අපිට වර්ගාඩි 350 450 ගෙවල් දීලා අපිව මේ අරගෙන ගිහිල්ලා කොටු කරලා තියෙන්නේ කියලා මේ මිනිස්සු සමහර මිනිස්සු යන්න ලෑස්තිත් නෑ මේ ගෙවල් වලට ඒ හින්දා ගරු සභාපතිතුමනි අපි අමතුමාගේ අවධානයට යොමු කරනවා අමතුමනි මේ ව්‍යාපෘතිය ඉස්සරහට ගෙනියන්න එපා මොකද අද ගිහිල්ලා බලන්නේ මේ ව්‍යාපෘතිය කරපු මහල් නිවාස වල තත්ත්වය ගැන බලන්න අවුරුදු 4ක් නෑ 5ක් නෑ සෝපානේ කඩා වැටිලා වැඩ කරන්නේ නෑ සමහරවල සමහර තට්ටු නිවාස කිඳා බහැලා තියෙනවා සමහරල් වල මේ යටිතල පහසුකම් කඩාගෙන වැටිලා සමහර දේවල් බිත්ති පුපුරලා තියෙනවා යන්න අර වනාත මුල්ලේ සහස්පුර මහල් නිවාසට සම්පූර්ණයෙන්ම බිත්තිය හිරිතැලිලා කඩාගෙන වැටෙන තත්ත්වයකටපත් වෙලා තිබෙනවා සමහර නිවාස වල නිවාසියන්ව අයින් කරලා තියෙනවා මොකද පදිංචියට සුදුසු නැහැ අනතුරුදායකයි කියලා ඒ හින්දා තමයි මම කිව්වේ මේ ව්‍යාපෘති හැදෙනවා නම් ගරු සභාපතිතුමනි මේක මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය දියුණු කිරීම සඳහා වූ නිවාස ව්‍යාපෘති වෙන්න ඕනේ එහෙම නැතුව ඉඩම ලබා ගැනීමේ අරමුණ ඉඩම අරගෙන පෞද්ගලික අංශයට එ නැත්නම් විදේශ කම්පැනි වලට විකිණීමේ අරමුණ උඩ මේ නිවාස හදන එකෙන් වෙන්නේ අර අතන ඉන්න මිනිසුන් අරන් ගිහලා මෙතනට ඩම්ප් කිරීම විතරයි ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් මේ අරගෙන බලන්න දැන් මේ තට්ටු 14ට හදපු ගෙවල් තට්ටු 14යි දැන් ගෙවල් 14 10ක් තියෙනවා තට්ටු 14ට හදපු ඒවා දැන් මේ දවස් ටික යනවා විදුලිය කපනවා දැන් විදුලිය කපුවාම ජෙනරේටර් එක තියෙනවා ඩීසල් නෑ ලිෆ්ට් එක වැඩ කරන්නේ නෑ දැන් ඉස්කෝලේ ඇරලා ළමයි එනකොට ළමයි ඇවිල්ලා ලිෆ්ට් එක වැඩ කරන්නේ නෑ දවල් දෙකට ලයිට් එක කරන්ට් එක කපනවා ළමයි ඉන්න ඕනේ 14 වෙනි තට්ටුවේ 10 වෙනි තට්ටුවේ 9 වෙනි තට්ටුවේ ඉන්න ළමයි විදුලිය එනකන් ඉන්න ඕනේ ලිෆ්ට් එක ළඟ වාඩි වෙලා මොකද උඩට යන්න විදියක් නෑ ලිෆ්ට් එක වැඩ කරන්නේ නෑ ඊළඟට රෝගාබාධ අය ඉන්නවා ඒගොල්ලන්ට පඩිපෙළ දිගේ යන්න බෑ. ඉතාලම අසීරුතාවයකට මේ ජනතාව අදපත් වෙලා තියෙනවා. ගරු සභාපතිතුමනි මොකද අද වෙනකොට මේ සෝපානවල් වැඩ කරන්නේ නැහැ. ජෙනරේටර් එක තියෙනවා. ජෙනරේටර් එකට මේ ඩීසල් ටික දෙන්න නාගරික සංවර්ධන අධිකාරියට සල්ලි නැහැ. ඉතින් මේක ඉතාලම අවාසනාවක තත්ත්වයක්. අද මේ කොළඹ නගරයේ තියෙන නාගරික සංවර්ධන අධිකාරියට අයිති හැම මහල් නිවාසයක්ම අද වෙනකොට මේ තත්ත්වයට අදපත් වෙලා තියෙනවා. ඊළඟට තමයි ඊළඟ ප්‍රශ්නේ දැන් මේ මිනිසුන් එක එක තැන්වලින් ගිහිල්ලා අරන් දැම්මා. දැන් සමහර අය කිමිරිගස්සාවේ ඉන්න මිනිසුන්ව ගිහිල්ලා දාලා දිනවා මෝදරට හේන මුල්ලට. පංචිකාවත්තේ ඉන්න මිනිසුන්ව දාලා දිනවා හේන මුල්ලට. කොම්පන්න වීදියේ ඉන්න මිනිසුන්ව දාලා දිනවා හේන මුල්ලට. මෝදර හේන මුල්ලට. ඒ මිනිසුන්ගේ ළමයි ඉස්කෝලේ ගියේ ළඟම තියෙන ඉස්කෝලේ. මේ ඔක්කොම අඩුවා දාලා අපි පවුල් එතනට ගිහිලා දාපු ගමන් ගරු සභාපතිතුමනි එතන ඉඳන් ළමයා යන ඉස්කෝලේට එන්න ප්‍රවාහන පාසුකම් නැහැ ළමයා 3 wheel එකේ යනවනම් අඩුම ගානේ අද වෙනකොට රුපියල් 600ක් 700ක් එන්න ඕනේ ළමයාට වියදම් කරන්න ඕනේ එක දවසකට 3 wheel එකේ එන්න ළමයි හුඟක් ඉස්කෝලේ යන එක නැවතිලා තියෙනවා මේක ඊටාම ඛේදජනක තත්ත්වයක් අද මොකද ඒගොල්ලන් අරගෙන ගිහිල්ලා ඈත පරිදි ඒ කියන්නේ කොළඹ නගරයේ කිලෝමීටර් 3 4 5ක ඉන්න මිනිසුන් අරගෙන ගිහිල්ලා ඇයි මේ මිනිසුන්ගේ ඉඩම ලබා ගැනීම එකම අරමුණ හින්දා අරගෙන ගිහිල්ලා අතන ඩම්ප් කරනවා ඒ මිනිසුන්ගේ ජීවන තත්ත්වයේ සියලු දේවල් කඩාගෙන වැටිලා ළමයින්ගේ පාසල් යන අධ්‍යාපනයත් අද වෙනකොට කඩාගෙන වැටලා තියෙනවා ඒක ඊටාම බරපතල දායක තත්ත්වයක් ගරු සභාපතිතුමනි ඒ වගේම තමයි ඊළඟට මම කියන්න ඕනේ දැන් ඊයේ පෙරේදා අපි දැක්කා 9 වෙනි මාසේ 27 වෙනිදා අර තොටලඟ ප්‍රදේශයේ කදීමාවත්තේ ගෙවල් ගිනි ගත්තා දැන් ඒ ගෙවල් ගිනි ගත්තම ගරු සභාපතිතුමනි දැන් ඒක ඊතන ගෙවල් 232ක් තිබුණා අපි දැක්කා විශේෂයෙන්ම අද වෙනකොට වාර්තාවක් නිකුත් වෙලා තියෙනවායි කියලා ඊතන 20කට වගේ ප්‍රමාණයකට තමයි ගෙවල් දෙන්න පුළුවන් කියලා ප්‍රවෘත්ති පළ වෙලා තිබුණා අමුතේ 232කින් 2019 අද වෙනකොට ගෙවල් 74ක් සම්පූර්ණයෙන්ම ගිනි ගත්තා. ඒ ගෙවල් 74 ඉන්න මිනිස්සු සමහර උදවිය තවම ප්‍රජාශාලාවල ආගමික ස්ථානවල සමහර උදවිය තවම පදිංචි වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ දුවා දරුවන්ට ඉස්කෝලේ යන්න තිබුණු සියලු දේවල් පවා විනාශ වුණා. නමුත් අද 232ක් තිබුණු එතන ගෙවල් පවුල් වලට 2019 පට අවසාන භාගයේ මැද භාගයේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය ගෙවල් දෙන්න පටන් ගත්තා. ඒකේ මූලික අධිරිය හැටියට නිවාස 40ක් වගේ ඒ මිනිසුන්ට ලබා දුන්නා. නමුත් ජනාධි
ජනාධිපති මැතිවරණේ පරාජයත් එක්ක ඒ වැඩසටහන එහෙමම නැවතුණා. ඉතින් අපි දන්නේ නැහැ දැන් ඉතින් කියනවා ඉඳගෙන මේ හිරපු කට්ටියට ලියවි කීලි නැහැ. මේගොල්ලෝ හොරෙන් පදිංචි වෙච්ච කට්ටිය. මේගොල්ලන්ට වෙන ගෙවල් තියෙනවායි කියලා කියනවා. නමුත් මතක තියාගන්න ඕනේ 2019 වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය මේ සියලු දෙනා ගැනම වග විස්තර හොයලා ඒගොල්ලෝ මේ සියලු දෙනාටම නිවාස ලබා දෙනවායි කියලා ඒ ඉරපු නිලධාරීන් එකඟත්වයකට ඇවිල්ලා ඒකේ මූලික පියවර හැටියට නිවාස 40ක් ලබා දීලා වැඩේ පටන් ගත්තා. නමුත් ජනාධිපති මැතිවරණයෙන් පස්සේ ඒක ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ හින්දා අපි කියනවා ගරු සභාපතිතුමනි ඔබතුමාට අපි කියනවා කියන්න කැමැති රජයට විශේෂයෙන්ම මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනි ගත්තම දැන් මන්ත්‍රීවරුන්ට ඔක්කොම ඉතා ඉක්මනින් ගෙවල් ලබා දීලා තිබෙනවා. ඒ මන්ත්‍රීවරු වගේම තමයි මේ මිනිස්සුත් ඇවිල්ලා මේ රටේ පුරවැසියෝ. මේ මිනිස්සුන්ටත් ගෙවල් ලබා දීමේ අයිතිය රජයට තිබෙනවා. ඒ වගකීම රජයට තිබෙනවා. ඒ හින්දා මේ මිනිස්සු දැන් තනක් පහක් නැතුව එක එක්කෙනා එක එක තැන්වල ජීවත් වෙන තත්ත්වයක් අද උදා වෙලා තියෙනවා. ඒ හින්දා මේක තවත් ප්‍රමාද නොකර මානුෂික ප්‍රශ්නයක් හින්දා ඉතා ඉක්මනින් මේ මිනිස්සුන්ටත් ගෙවල් ලබා දෙන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි දැන් විශාල පවුල් සංඛ්‍යාවක් ඉන්නවා කොළඹ නගරයේ කුලියට. කුලියට ඉන්නවා පවුල් 20000ක් විතර වගේ මං හිතනවා ඉන්නවා කුලී නිවස්වල ජීවත් වෙන උදවිය. දැන් මේ කුලී ජීවත්වල නිවස් වෙන උදවිය වෙනුවෙන් ප්‍රොජෙක්ට් දෙක තුනක් පටන් අරන් තියෙනවා. එක ප්‍රොජෙක්ට් එකක් තමයි ගෙවල් 450ක් තියෙනවා බ්ලූ මැන්ඩල් වල. දැන් ඒක හදලා ඉවරයි. දැනට තියෙන ආරංචි වන්නුනා එක ගෙයක් සාමාන්‍ය වර්ග අඩි 450ක ගෙයක් මිලියන 10කට විකුණන්න හදනවායි කියලා දැනට තියෙන තොරතුරු මං දන්නේ නැහැ ඒක සත්‍යතාවය පිළිබඳ. ඊළඟට ඔරුගොඩවත්ත ඒ ගෙවල් 1200ක් වගේ හදාගෙන යනවා. ඒකත් කුලී පදනම ඉන්න ජනතාවට ලබා ගන්න පුළුවන්. ඉතින් මම කියන්න කැමති විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ ජීවත් වෙන අඩු ආදායම් පහළ මධ්‍යම පාන්තිකයන්ට මිලියන 10ක් නම් ගෙවන්න අමාරු ඇමතුමනි. ඒ තරම් ගණන් වලට නම් විකුණන්න එපා. මේ මිනිස්සුන්ට එහෙම ගන්න නැහැ. කොළඹ නගරයේ බහුතරයක් ජීවත් වෙන ඇමතුමා සුළු සුළු වෙළඳාම් කරලා එක්ක සුවන් රැකියාවක් කරලා ඒ මිනිස්සු තමයි කොළඹ නගරයේ බහුතරයක්ම ඉන්නේ. කොළඹ නගරයේ පිටින් ආවිලා පදිංචි වෙන ඉන්න සෙනසුරාදා ඉරිදා නිවාඩු දවසක් ආවම තමන්ගේ ගම්පලාත් වලට යන මිනිස්සු ඉන්න විශාල ප්‍රමාණයක්. ඒගොල්ලෝ මධ්‍යම පාන්තික ඉහළ වෘත්තීය වේදීන් අය. නමුත් කොළඹ ඉපදිලා කොළඹම මොකක් හරි රැකියාවක් කරගෙන ජීවත් වෙන මිනිස්සු 60%කට වඩා වැඩි ප්‍රමාණයක් ඉන්නවා පහළ මධ්‍යම පාන්තික අය. අඩු ආදායම් ලාභින් ගණයට වැටෙන උදවිය. ඉතින් ඒ මිනිස්සුන්ට මිලියන 10ක් ගෙවලා මේ ගෙවල් ගන්න බෑ ගරු ඇමතුමනි. ඒ හින්දා මොකක් හරි ඔබතුමාලා විසඳුමක් හොදන්න ඒ මිනිස්සුන්ට ගෙවල් ගන්න පුළුවන් විදියට. එහෙම නැතුව මිලියන 10කට විකුණන්න ගියොත් ඒ මිනිස්සුන්ට ওই ගෙවල් යන්නේ නැහැ. ගෙවල් තියෙන මිනිස්සු ඇවිල්ලා ওই ගෙවල් ටික අරගෙන මේ නිවාස ප්‍රශ්නට විසඳුමක් ලැබෙන්නේ නැහැ. තව තව මේ ප්‍රශ්නේ විසඳනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අපි දැක්ක පෞගිය කාලේ විශේෂයෙන්ම ඕවල් රෙසිඩන්ට් එකක් හැදුවා. ගෙවල් තිබෙනවා ඕල් රෙසිඩන්ට් එකේ ගෙවල් 608යි. පෞද්ගලික අපි කියනවා අපාර්ට්මන්ට්ස් වගේ ඒවා. ඊළඟට එලියට් බොරල්ල එලියට් ප්ලේස් එකේ ගෙවල් 500ක් හැදුවා. අපි ඒකත් අපාර්ට්මන්ට් එකක් වයි. කවුද ඒ ගෙවල් ගත්තේ? ඒ ගෙවල් ගත්තේ වෘත්තීය වේදීන්ට වික්කා. අර ඕල් එක රෙසිඩන්ස් එකේ තියෙන ගෙවල් ඔක්කොම වික්කා වෘත්තීය වේදීන්ට කියලා. අද ගිහිල්ලා බලන්න ඒ වෘත්තීය වේදීන් නැහැ ඒ ගෙවල් වල. ඒ ගෙවල් ඔක්කොම කුලියට දීලා තියෙන්නේ. දැන් ඇමතිතුමනි සභාපතිතුමනි ඕක කරන්න UDA එක ඕනේ නැහනේ. අද මේ කොළඹ නගරයේ අපාර්ට්මන්ට් ගහනවා ප්‍රයිවට් කම්පැනි අපාර්ට්මන්ට් තියෙනවා 300ක් 400ක් වැඩ පටන් අරගෙන යනවා. දැන් කාට හරි සල්ලි තියෙනවා නම් ඒගොල්ලන්ට පුළුවන් ඔය අපාර්ට්මන්ට් එකෙන් ගන්න. ඇයි UDA එකත් මේක කරන්නේ? දැන් මට හිතෙන දේ තමයි මේ UDA එක එතකොට මේ UDA එකත් ප්‍රයිවට් කම්පැනියක් වෙලා. ඒ හින්දා මේ UDA එක මේ වැඩේ කරන්න එපා. UDA එක රාජ්‍ය ආයතනයක්. එදා UDA එක ගොඩ නැගුවේ මේ කොළඹ නගරයේ නිවාස හදනකොට ඒකට උපකාරයක් හැටියට ඒක යටිතල පහසුකම් දියුණු කිරීමට තමයි නිවාස අමාත්‍යාංශයත් එක්ක ඒකාබද්ධ කරගෙන නාගරික සංවර්ධන අධිකාරිය ගොඩ නැගුවේ. නමුත් අද වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය ඒ කටයුත්ත අමතක කරලා අර පෞද්ගලික අර කොම්පැනි කාර්යෝ කරනා වගේ ගෙවල් හදලා ගෙවල් හදලා ඒගොල්ලොම තියෙන මිනිස්සුන්ට ගෙවල් විකුණනවා.
අතුමා විනාඩි දෙක කාලයක් තියෙනවා. විනාඩි දෙකක් තියෙනවා තාම.
ඒක කරන්න එපයි කියලා අපි ඔබතුමාගෙන් ඉල්ලනවා. ඒ වගේම තමයි ගරු සභාපතිතුමනි අද වෙනකොට කොළඹ නගර සභාවේ විශාල ප්‍රශ්නයක් තියෙනවා. ඒක තමයි නගර සභාවේ තිබෙන විශාල අක්කර 4ක ඉඩමක් අර දෙමඩකොඩ තිබෙන ඉඩමක් ඒක ප්‍රයිවට් ඒක පෞද්ගලික කම්පැනියකට දෙන්න හදනවා නගරාධිපතිතුමියගේ මුළු නගර සභාවම විරුද්ධයි මේ ක්‍රියාවට. නගරාධිපතිතුමිය ජනාධිපතිතුමාගේ බලය අරගෙන එතුමිය හදනවා ඒ ස්ලෝටර් හවුස් එක තියෙන ඉඩම සුනාගාරයේ කියලා කියලා කියනවා ඒ ඉඩම පෞද්ගලික කම්පැනියකට දෙන්න යන අක්කර හතරක් තියෙන ඉඩම. ඒ හින්දා අපි මතක් කරන්න කැමති ගරු ඇමතිතුමනි ඔබතුමා නාගරික සංවර්ධන හින්දා කොළඹ නගරයේටම තියෙන සෝට හවුස් එක මේක විතරක් නෙමෙයි පෑලියගොඩ කොළොන්නාව දෙහිවලගල්කිස්ස කෝට්ටේ මේ හැම නගර සභාවක්ම පාවිච්චි කරන සෝට හවුස් එක තමයි මේක. ඒ හින්දා මේ ඉඩම නම් දෙන්න යන්න එපා නගරාධිපතිතුමියගේ හිතුමතයට මුළු නගර සභාවම මේකට විරුද්ධයි. ඒ හින්දා අපි ඔබතුමාට කියනවා මේ ගැනත් ඔබතුමාගේ අවධානය යොමු කරලා මේ වැඩේ නවත්තන්න. ඊළඟට ගරු සභාපතිතුමනි අපි දැක්කා විශේෂයෙන්ම අද වෙනකොට පත්තරවල මොකද්ද හෙඩ්ලයින් එක. ඒ හෙඩ්ලයින් එක තමයි දැන් උෂණකෝෂ විකුණන එක තත්ත්වයකට ජනතාව ගිහිලා තියෙන්නේ. ඇයි ඒ? දැන් මිනිස්සු තමන්ගේ අවයව විකුණලා ජීවත් වෙන තත්ත්වයකට උදා වෙලා තියෙනවා. ඇයි? gedara dibu rattarambaru tika ugas thiyala tiyenawa. ඊළඟට gedara thiyena hama baandayakma gilla ugas thiyala දැන් විකුණන්න දෙයක් නැහැ. දැන් මිනිස්සු තමන්ගේ ජීවත් වීම සඳහා තමන්ගේ ඇඟේ තිබෙන අවයව පවා විකුණන්න අදපත් වෙලා තියෙනවා. තමන්ගේ දුවදරුවන් ආරක්ෂා කරන්න. නමුත් රට මේ තත්ත්වයට පත් කරපු උදවිය ඒගොල්ලෝ හොඳින් ඉන්නවා. ඒගොල්ලෝ VIP එකෙන් එනවා ඒගොල්ලෝ VIP එකෙන් යනවා. නමුත් මේ රටේ අහිංසක ජනතාවට අද ජීවත් වෙන්න බැරුව තමන්ගේ අවයව විකුණලා ජීවත් වෙන තත්ත්වයකට අද මේ රට පත් කරලා තියෙනවා මේ පාලකයේ ගරු සභාපතිතුමනි. ඒ හින්දා අපි කියනවා ඉඳගෙන අද මේ රටේ ජනතාව ජීවත් කරවීමේ යම් වැඩපිළිවෙලක් හදන්න ඒ වගේම තමයි අවසන් කරන්න කොළඹ නගරය කියලා කියන්නේ විශේෂයෙන්ම නෙළුම් කුළුණ නෙළුම් පොකුණ මේවා නෙමෙයි කොළඹ නගරය කියලා කියන්නේ කොළඹ නගරයේ ලක්ෂ ගානක අහිංසක දුප්පත් ජනතාව ජීවත් වෙන මේ නගරයක් රටේ දියුණුව කියලා කියන්නේ නගරේ දියුණු කරන්න ඕනේ නගරේ දියුණු කරනවායි කියලා කියන්නේ නගරේ ගොඩනැගිලි හදන එක විතරක් නෙමෙයි නගරේ ජීවත් වෙන ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු කිරීම තමයි නගරේ අපි දියුණු කරනවායි කියලා කියන එක මතක් කරමින් මගේ වචන ස්වල්ප අවසන් කරනවා.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමා. ඊළඟට ගරු සුමිත උඩුකුමර මන්ත්‍රීතුමා ඒකට ප්‍රථම ගරු සමන්ප්‍රිය හේරත් මන්ත්‍රීතුමා මූලාසනයට
සුමිත් මන්ත්‍රීතුමා
ගරු සභාපතිතුමනි අද නිවාස හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ වගේම විදේශ කටයුතු අමාත්‍යංශයේ පැය ශීර්ෂය පිළිබඳව කතා කරන අවස්ථාවේ විශේෂයෙන් මතක් කරන්න කැමති මාස්ලෝගේ මූලික අවශ්‍යතා න්‍යාය අනුව මනුෂ්‍යයන්ගේ මූලික අවශ්‍යතා වයන් ගත්තාම ආහාර දෙවනුව නිවාස ඇඳුම් පැළඳුම් ඒ අනුව විශේෂයෙන්ම නිවාස සඳහා විශේෂත්වයක් කීමෙද්දී 1952 පත්කල අනුකාරක සභාවේ නිර්දේශය අනුව තමයි මුලින්ම නිවාස අමාත්‍යංශය සඳහා වෙනම අමාත්‍යංශයක් පත් කරන්නේ. ඒ වගේම නොයෙක් රජයන් තුලින් නිවාස සඳහා ඒ අමාත්‍යංශයන් තුලින් ජනතාවට විශාල වැඩ කොටසක් සේවාවක් ඉටු කරා. 1979 වර්ෂයේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා උදාගම් සංකල්පය ආරම්භ කරමින් අපේ දිස්ත්‍රික්කයේ ආපහු ආසනෙන් මේ රටේ ග්‍රාමීය ජනතාවට නිවාස ප්‍රශ්නේ විසඳගන්න විශාල සේවාවක් කරා. අපි ඒක ඉතාම කෘතවේදීව මතක් කරන්න ඕනේ. එදා විපක්ෂය නොයෙක් චෝදනා කරා ගම්මුදාව පවත්වන්නේ ජනාධිපතිතුමා උපන්දිනයට සැනකෙළියක් අයිරුවෙන් කියලා. ඒ මොනවා වුණත් මොන චෝදනා තිබුණත් අපේ රටේ ග්‍රාමීය ජනතාවගේ නිවාස ප්‍රශ්නයට ඒ වඩසටහන හරහා විසඳුම් ලැබුණා. ඒ වගේම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ නිවාස අහිමි සුවපහසු නිවසක ජීවත් වෙන්න නැති අපේ රටේ ග්‍රාමීය ජනතාව වෙනුවෙන් ඔබට ගෙයක් රටට හෙටක් වැඩසටහන යටසේ පහුගිය වර්ෂ දෙක කාල සීමාව තුළ මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍යවරයා හැටියට විෂය භාර ඇමතිවරයා හැටියටත් ඒ වගේම ඉන්දික අනුරුද්ධ රාජ්‍ය ඇමතිතුමා රාජ්‍ය අමාත්‍යවරයා හැටියටත් ඒ වැඩසටහන ක්‍රියාත්මක කරමින් මේ රටේ සුවපහසු නිවසක් නැති විශාල පිරිසකට අවස්ථාව ඉටුකරන්න නායකත්වය ලබලා දුන්නා. නලින් බණ්ඩාර අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිතුමා එතුමා කිව්වා අපේ රජය යටතේ නිවාස හැදුන් නැහැ කියලා. මම මතක් කරලා දෙන්න කැමති මේ නිවාස අමාත්‍යංශ යටතේ අපේ රටේ නිවාස 23,000ක් හදලා අවසන් කෙරුවා. මා නියෝජනය කරන කුරුණෑගල දිස්ත්‍රික්කේ පමණක් නිවාස 3,000ක් හදලා අවසන් කරා. ඒ සඳහා අපි දායකත්වය ලබා දුන්නා. අපි නලින් බණ්ඩාර කුරුණෑගල දිස්ත්‍රික්කේ මැතිතුමාට කියන එතුමගේ නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා විෂය භාර අමාත්‍යවරයා හැටියට ඉද්දි කුරුණෑගල දිස්ත්‍රික්කේ එක ගෙවල් 500ක් හදලා අවසන් කරා නම් අපට කියන්න කියලා. විශේෂයෙන්ම අපිට මතක් කරන්න කැමති මේ අමාත්‍යංශය හරහා වැඩ කරද්දී අවශ්‍යතාවයේ තියෙන සුදුසු පුද්ගලයා හොයලා බලලා තමයි ඒ නිවාස ටික හදලා දුන්නේ. ඒ හැම නිවාසයක්ම හැදිවේ මුදල් ආධාර ලබලා දීලා, ණයට මුදල් දීලා නෙමෙයි, සුදුස්සට ගෙදර හදලා අවසන් කරලා ඒ ගෙදර පදිංචි කෙරෙව්වා. ඒ නිවාස හදලා විවෘත කරද්දී පලක ගැහුවේ නැහැ, පෝස්ට ගැහුවේ නැහැ, පත්තර දැන්වීම දැම්මේ නැහැ, රූපවාහිනී දැන්වීම දැම්මේ නැහැ. රජයේ මුදල් ඉතුරු කරමින් තමයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාටත් අපේ රාජ්‍ය අමාත්‍ය ඉන්දිකා අනුරුද්ධතුමාටත් අපේ ස්තුතිය මේ අවස්ථාවේ පුද කරන්න ඕන. මම විශේෂයෙන් මතක් කරන්න කැමති අපේ දිස්ත්‍රික්කයේ ගෙවල් 3000ක් හදද්දී අපි ඒ සඳහා දායකත්වය ලබා දුන්නා. අපි ඍජුවම මැදිවත් වෙලා හොයලා බලලා අවශ්‍ය සහයෝගය රාජ්‍ය නිලධාරීන් සමග එකතු වෙලා ලබා දුන්නා. හැබැයි අවාසනාවකට එච්චර ජනතාව වෙනුවෙන් කැපේ වෙලා මහන්සි වෙලා දිවා රෑ නොබලා වැඩ කරපු අපේ ගෙවල් ගිනි තිබ්බා. මිලේච්ඡ අරගල කළුවන් අපේ නිවස්වල ගිනි තිබ්බා. මා ඇතුළු මන්ත්‍රීරු 74 ගෙවල් විනාශ කෙරුවා. රටේ තවත් දේශපාලන නායකයන් ගෙවල් විනාශ කරලා මොකද්ද ලැබූ කාලකන්ණි සතුට? අපේ දරුවන්ගේ පොච්චික පුච්චලා, අපේ දරුවන්ගේ මානසික මට්ටම වට්ටලා. ගයක් කියන්නේ බිත්ති 4කට කොටු වෙච්ච වහලයක් පමණක් නෙමෙයි, මුළු ජීවිත කතාවක් තියෙන ඒ ගේ ඇතුලේ. අපි බොහොම නිහතමානීව මිනිස්සුත් එක්ක දේශපාලනය කරපු අය හැටියට අපෙන් පලිගන්න අපේ දේශපාලන ගමන වළක්වන්න හැදුවේ ඒ විදියට. අපි විශේෂයෙන්ම මතක් කරන්න කැමති JVP අයට, පෙරටුගාමි අයට, ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාගේ පක්ෂයේ සමහර සමාජිකයින්ට අපිව ගෙවල් ගිනි තියලා මානසික වට්ටලා අපි යන දේශපාලන ගමන වළක්වන්න බෑ කියලා. අපි අපේ රටේ ජනතාව වෙනුවෙන් මේ වැඩපිළිවෙල මිනිස්සු වෙනුවෙන් පෙනී සිටීම ඉදිරියටත් කරනවා කියන පණිවිඩය ලබා දෙන්න කැමති. ඒ වගේම ගරු කාරක සභා සභාපතිතුමනි, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා යුගයේ අපිට අමතක කරන්න බෑ, අද නාගරික සංවර්ධන අධිකාරිය ගැන කතා කරද්දී ආසියාවේ ආකර්ෂණම අලංකාරම නගරය බවට ශ්‍රී ලංකාවේ කොළඹ නගරය පත් වුණා. ඒ වගේම ලෝකේ ආකර්ෂණීය නගරවල එකක් බවට පත් වුණා. මේ ආසියාවේ අලංකාරම නගරය, මේ මිලේච් අරගල කරුවන් ගෝල්ෆේස් පිටිය මාස 3.5කට වඩා කාල සීමාවක් අල්ලගෙන විනාශ කෙරුවා, අවලස්සන කෙරුවා අපේ නගරය,
කොළඹ
නගරය. ඒ වගේම අපට මහත් අභිමානයක් වුණු ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අරලියගහ මන්දිරය මෙව්ව ඇතුළට පැනලා මේවයි බඩු මංකොල්ල කාලා පෞරාණික වස්තු විනාශ කරලා මේ රටට විශාල අපකීර්තියක් ගෙනාවා. ඒවා දේශීය විදේශීය මාධ්‍යවල පළ වුණා. ඒ තුලින් අපේ සංචාර කර්මාන්තයට විශාල පහරක් වැටුණා. ඒ නිසා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපතිතුමනි, විශේෂයෙන්ම අපි මතක් කරන්න කැමති අපේ රජය තුලින් මේ රට ඉස්සරහට යන වැඩපිළිවෙලදී ලෝක කොවිඩ් වසංගතය නිසා ඇතිවුණු තත්ත්වයත් එක්ක ප්‍රජාතන්ත්‍රවාදීව බලයට එන්න බැරි කොටස් අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් ඉවරලා මේ රට විනාශයෙන් විනාශයට පත් කරන්න කටයුතු කරා. ඒ වගේම අපි විශේෂයෙන් මතක් කරන්න අවශ්‍යයි මේ නිවාස 23,000 කදද්දී අපේ රජය විසින් කිසිම ප්‍රචාර කටයුතු සඳහා අනවශ්‍ය විදියට මුදල් භාවිත කරේ නැහැ. හැබැයි සජිත් ප්‍රේමදාස බැතිතුමා එතුමාගේ ඒ අමාත්‍යංශය හරහා මේ වැඩසටහන ක්‍රියාත්මක කරද්දී පුවත්පත් දැන්වීම සඳහා පමණක් රුපියල් 103,000ක මුදලක් වියදම් කරලා තියෙනවා. ඒ වගේම සමරු කලාප ආරාධනා පත්‍ර වලට 800,000කට හැම මුදලක් වෙන් කරලා තියෙනවා. අපි ඉල්ලා හිටනවා මේ රාජ්‍ය නිලධාරීන්ගෙන්, දේශපාලන නායකයින්ගෙන් අපි නිවැරදි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවශ්‍යයි. මේ වෙනි වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරද්දී අනවශ්‍ය මුදල් කපා හරින්න ඕන. එක එක්කෙනාගේ පුද්ගලික ප්‍රතිරූප කොටා ගන්න අවශ්‍ය පරිදි මුදල් වීදම් කරන මේ රාජ්‍ය නිලධාරීන්ගේ අනුමැතිය ලබා දෙන්න එපා කියන ඉල්ලීම අපි කරනවා. නිසා අපිට අවශ්‍යයි නියම විනිවිද භාවයේ පේන විදිහට රාජ්‍ය මුදල් නියම පිළිවෙලට බොහොම ක්‍රමවත්ව වීදම් කරමින් මේ රටට අවශ්‍ය දායකත්වය දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න. ඒ වගේම
අපි
අපේ වර්තමාන මට විනාඩියක් දෙන්න වර්තමාන කැබිනට් අමාත්‍යතුමා ප්‍රසන්න රණතුංග මැතිතුමා අද මේ නිවාස සංවර්ධන අධිකාරිය ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරියට නිවැරදි නායකත්වයක් ලබලා දෙනවා. අපේ තේනුක විධානගේ රාජ්‍ය අමාත්‍යතුමා ඒ සඳහා අවශ්‍ය දායකත්වය ලබලා දෙනවා. නලින් අපේ නලින් බණ්ඩාර මැතිතුමා කිව්වා නිවාස සංවර්ධන අධිකාරියේ භාණ්ඩාගාරික අධ්‍යක්ෂක වන මදාරා සිල්වා මැතිතුමිය ඉල්ලාස්සුනා කියලා. ඒ එතුමියගේ පුද්ගලික හේතුව බව දන්නා තියෙනවා. ඒ වගේම මේ වෙනුවට මහා භාණ්ඩාගාරයේ නියෝජ්‍ය ලේකම්වරයා පත් කර ඇති බව මේ සභාවට දැනුම් දෙන්න කිරිවෙලා අපිට තියෙනවා. ඒ නිසා අද නිවාස සංවර අධිකාරිය නියම නිවැරදි කරුණාකරණික ඉස්සරහට යනවා කියන පණිවිඩයක් ලබා දෙමින් මට අවස්ථාව ලබා දුන්න ඔබට ස්තුතිවන්ත වෙනවා.
ප්‍රොමිස්සගර මන්තුමා, මීළඟට ගරු ප්‍රියංකර ජයරත්න මන්තුමා, ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
ස්තුති ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමා, විශේෂයෙන්ම අද දවසේ තුල මේ රටේ තමත් වැදගත් අමාත්‍යස්ස දෙක වැසි සාකච්ඡා අවස්ථාවේදී මා මීට ප්‍රථම නියෝජනය කරපු විජේ රැකියා ප්‍රවර්ධන වෙළඳපොළ විධාංගර අමාත්‍යාංශ පිළිබඳව පසුගිය කාසීමාව තුළ අවුරුදු දෙක කාසීමාව තුළ මම රාජ අමාත්‍යවරයා හැටියට ප්‍රාරම්භක වැඩසටහන පිළිබඳව මම හිතන්නේ ගරු ඇමතුමත් සභාවට දැනුවත් කරන බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම 2020 අගෝස්තු මාසයේදීකොට මට මේ රාජ අමාත්‍යාංශය බාර දුන්නා. මාමාත්‍යාංශයේ බාර ගත්තේ මේ රටේ ඉතාමත්ම තීරණාත්මක අවස්ථාවක. ඔබ අපි කවුරුද දන්නවා කොවිඩ් වසංගතය තුළ මේ රටේ ඒ විදේශ ශ්‍රමිකයන් නැවීම විතරක් නෙමේ ඒ වෙනත් විදේශ රටවල ඉන්න ශ්‍රමිකයන් ලංකාවට ගේන්න තිබිච්ච අවස්ථාව තමයි මේ අමාත්‍යාංශය බාරගත්තේ. නමුත් අපි ඒ අභියෝගය අමාත්‍යාංශයක් හැටියට මට මතක් කරන්න අමාත්‍යාංශ නිලධාරීන් වගේම විදේශවාණි නියුක්ත කාර්යාංශය ඒ අභියෝගය ජයග්‍රහණය කරන්න සමස්තව මට සහාය දුන්න බව මේ අවස්ථාව මතක් කරන්න ඕන. ඒ වගේම කොවිඩ් වසංගතය යටතේ අපිට ප්‍රධාන කාරණාවක් උනේ මේ රටට ගෙන්නන ඒ විදේශ ශ්‍රමිකයන් ආරක්ෂා කරන්නේ කොහොමද කියන කාරණා. අපිට සිද්ධ වුණා විවිධ අවස්ථාවලදී රජය යම් කිසි තීන්දුවක් ගත්ත පෞද්ගලික මුදල් ගෙවලා එය නිරෝධානය කරා. නමුත් අපි අමාත්‍යාංශයක් හැටියට අපි ඒක රාශි වෙලා අපි යුද හමුදාවේ සහාය අරගෙන මේ රට එන ඒ විදේශ ශ්‍රමිකයන් ගුවන්තොටුපළට අරගෙන ගිහිල්ලා අපි නිරෝධානය වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කරා. මම හිතන එතනදී මේ ශ්‍රමිකයන් විශාල සහායක් ලැබුණා කියන එක මතක් කරන්න ඕන. ඒ වගේම මේ විදේශවල නියුක්ති කාර්යාංශය ගත්තාම මේ රටට ප්‍රධාන වශයෙන් ගෞරව අමතුම සාක්ෂි දරනවා ප්‍රධාන වශයෙන් මේ රටට ආදායම නැත්නම් මේ රටේ ජාතික ආර්ථිකයට ශක්තිය ආයතන බවට පත් වෙනවා. මම මේක ආරම්භ කරද්දී අපිට සිද්ධ වුණේ ගරු මූලාසන රුඩ මන්ත්‍රීතුමනි 2020 වර්ෂයේ කොවිඩ් වසංගතය තුලත් අපිට ඇති වුණා 53,000කට ආසන්න සංඛ්‍යාවක් නිත්‍යානුකූලව අපිට විවිධ රටවල් සඳහා යොමු කරන්න. මේ තුල අපිට විදේශ ශ්‍රමික විදේශ ප්‍රේෂණ ලැබීම යම් කිසි තත්ත්වයක තිබුණත් ඒව 2021 වර්ෂයේදී මේ කොවිඩ් වසංගතය තියෙද්දි රජය අපිට නියෝගයක් දුන්න මට ලක්ෂයක් විදේශගත කරන්න කියලා. ඒක හැමතුම අපි විවිධ ක්‍රම උපයෝග කරගෙන විවිධ සාකච්ඡා කරලා 2020 වර්ෂයේ අපිට හැකි වුණා නිත්‍යානුකූල භාවයත් එක්ක 121,000කට ආසන්න පිරිසක් මේ විවිධ රටවල් සඳහා රැකියා සඳහා යොමු කරන්න. ඒ වගේම මම හිතන්නේ 2022 මේ වර්ෂයේදී අපිට රජය ඉලක්කයක් දුන්නා ලක්ෂ 3ක් විදේශගත කරන්න. එහෙම ගත්තොත් දවසේට 850ක් 900ක් අනිවාර්යයෙන්ම අපිට දවසේ විදේශගත කරන්න වෙනවා. නමුත් මම අප්‍රේල් මාසේ මේ වර්ෂයේ 4 වෙනිදා මම අමාත්‍යවරු අයින් වෙද්දී අපිට හැකි වුණා ඒ ගත්ත ක්‍රම උපයෝගී කරගෙන විශාල පිරිසක් මේ විදේශගත සඳහා අරින්න. හැබැයි ඉතින් අපිට ගැටලු රාශියක් තිබුණා. විශේෂයෙන්ම ඒ ගැටලුනේ අපිට මේ විදේශ අරිද්දී අපිට කොහොමද මේ ජොබ් හොයාගන්නේ කියන්නේ. විවිධ අපි බලපත්‍රලාභී ආයතන රාශියක් තියෙනවා. එයාට ඍජුවම ඒ විදේශ රැකියා අනුමත ලැබෙනවා. විදේශ නිවෘත්ති ගාණසේ ලැබෙනවා විදේශ සේවා ඒජන්සියට ලැබෙනවා මේ ලැබෙනවා අපි ගොනු කරලා අපි නියාමනය කරලා වැඩි පිළක් අපි ආරම්භ කරා මම ඒක ආරම්භ කරා තුන් අවුරුදු සැලැස්ම කරන ගෞරව ඇමතුමා මම ඒ තුන් අවුරුදු සැලැස්ම බලපත්‍රලාභී නේක රාශි කරලා අපි අමාත්‍ය නිලධාරීන් ගෙනල්ලා විවිධ පාර්ශ්වත් එක්ක සාකච්ඡා කරලා අපි හද තුන් අවුරුදු සැලැස්ම මේ අමාත්‍යංශයේ වැඩි පිළ අපි කොහොමද ක්‍රියාත්මක කරන්නේ කවුද ඒක මට ක්‍රියාත්මක කරන්න හැකියුන්නේ මම අහිමිච්ච නිසා ඒ වගේම ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමනි තව ප්‍රශ්න අපිට මේ ශ්‍රමිකයන් පිටරට යැවීමේදී ඒගොල්ලන්ට යම් කිසි ප්‍රහුණක් ලබා දෙන්න ඉතින් අපි දන්නවා අපේ අමාත්‍යංශ ඇමතුමාගේ අමාත්‍යංශ යටතේ විවිධ ප්‍රදේශ අපි ශාඛා තිබුණත් අපි සීත ආරම්භල ඇමතුමගේ මතක් කරන්න ඕන එතුමා වෘත්තීය රාජ අමාත්‍යවර හැටියට අපි අමාත්‍යංශයත් වෘත්තීය පුහුණු ආයතනයත් එකතු එක්ක රාශි කරලා අපි ගිවිසුම අස්සම් කරා මේ රට ණය පුහුණු කරලා විදේශ රැකියා අමාත්‍යංශ ලබා දීලා ඒ අනුව අපි රට යවන්න නිසා අපි හිතන්නේ ඒ කටයුත්ත මහද ක්‍රියාත්මක වෙනවා කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේ ඊළඟ ප්‍රශ්න උනේ මේ කොවිඩ් වසංගත නිසා ලෝකේ අපේ දොරල් වැහුවා මොකද එන්නතලා හැබැයි මම ස්තුතිවන්ත වෙනවා හිටපු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමා විශේෂයෙන්ම අපි වෙන් කරා අපේ අමාත්‍යංශර විදේශ යතුනට කොවිඩ් එන්නත ඉදහමුදා මූලස්ථාන ලබා දීලා ඒ කොවිඩ් එන්නත ලබා දීම තුල තමයි නොමිලේ ලබා දීම තුල තමයි අපිට මේ විදේශ ශ්‍රමිකයන් නරින්න අපිට හැකි වුණේ ඒ නිසා තමයි අපි 1,21,000 දාක් ගිය වර්ෂෙත් මයිද මේ වර්ෂෙ මම 280,000 විතර මම හිතන ඇමතුමා අපිට අරින්න හැකියාව ලැබිලා තියෙනවා ඒ වගේම තව ගැටලුවක් වුණේ අපිට මේ විදේශ රැකියා අනුමත කිරීමේදී ඇමතුම හොඳට විදේශක අනුමත කිරීමේදී අපේ අමාත්‍යාංශ යට තියෙන අපේ ආයතන නැත්නම් අපේ කාර්යාල වල දවස් කීපයක් ගන්න මම ගියා එකපාර ඩුබායි ඩයලොග් සම්මන්ත්‍රණයට ඊළඟ ශ්‍රී ලාංකිකයන් හම්බුණා ඒ රටේ විවිධ ඉහළ තනතුරු වල සේවය කරනවා ඒත් එක්ක සාකච්ඡා දේවල කිව්වේ අපි ලංකාවේ අපි ලාංකිකයෝ අපි කැමති ලංකාවට ජොබ් ඕඩරයක් දෙන්න හැබැයි අමතුම අවාසනාවට එන්නේ ජොබ් ඕඩරයක් දුන්නාම මාසයක් නැත්නම් සති දෙකක් තුනක් මේ ජොබ් ඕඩර සර්ටිෆයි කරන්න නැත්නම් සාති කරන්න ගන්නවා කියලා ඒ නිසා අපිට අපේ රටට මේ ජොබ් එක යවන්න බෑ ඒ නිසා අසල්වැසි ඉන්දියාව පකිස්තානය සහ බංග්ලාදේශ වගේ රටවල වලට මේ රටට ලැබිය යුතු රැකී අනුම අපේ අමාත්‍යංශයත් අපේ බියුරෝ එකේ තියෙන ඒ ප්‍රමාදය නිසා අපිට හැම වෙච්ච අවස්ථාව තුනක්
ඔබතුමාට අපි මේ කාලයක් ඉතුරු තිබුණා
නියෝගයක් දුන්නා මට විනාඩියක් දෙන්න නියෝගයක් දුන්නා අපි සමාජයතුමා සභාවතුර හරියට එමෙතන පෑ 6ක් ඇතුළට ලංකාවේ දැන් ජොබ් එකට පෑ 6ක් ඇතුළට අනුමත කරන්න එහෙම නැත්නම් අපි නිතානුකූල ඒ පියවර ගන්න කියලා මම හිතේ ඒ නිසා අද අපිට ජොබ් එකට රැවිලා තියෙනවා ඒ වගේම විසිට වීසා මම හිතන ඔබතුමාට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඩුබායි ගත්තම ගොඩක් අය ඉන්නවා අපි ඒක කමුටුවපත් කරා ඒ ක්‍රමවේදයක් හදලා අපි ගුවන්තොටුවේ විසිට වීසා අපි නැවැත්තුවා සමහිතන් දැන් ඒක ක්‍රියාත්මක වෙලා තියෙන හැමුණොත් අපිට ඉදිරියේදී ඒ කටයුතු අපිට කරන්න හැකියාවක් තියෙනවා ඒ වගේම ගරු මූලාශ්‍රිත මන්ත්‍රීතුමනි අපේ මුදල් ලැබීමේදී දැන් මේ මුදල් එද්දී අපි ඉල්ලීමක් කරා මහ බැංකුවේ සාකච්ඡාවකදී ඉල්ලීමක් කරා මේ විදේශ රැකියා එන මුදල් අපිට වෙනව පෙන්වන්න කියලා හැබැයි ඒක තමයි ක්‍රියාත්මක වෙලා මත අපි නිලධාරීන් දන්නවා නැත අපි දන්නේ කීයක් ලංකාවට එනවද සමානව අපි එනවා නමුත් අපිට ඒජන්සිය හරහා එන මුදල් ටිකත් වෙන දුන්නා අපිට විශාල ඩොලර් ප්‍රමාණයක් අපිට ලබා ගන්න හැකියාව තියෙනවා ඒ වගේම ගරු සභාවෙතුනි අපි විශාල වැඩ කොටසක් කරා මම හිතන්නේ කොරියාව අපි නැවතිලා තුනා 5000 ගණන් ලයිස්ට් හිටියා මම ඉස්සර හිටපු විදේශ රටවල ඇමතිතුමා දැන් අපේ ගරු අග්‍රමාත්‍යතුමා දැන් ඍජුව මැදිහත් වෙලා අපිට හැකි වුණා නවතත් කොරියාවේ සඳහා අවශ්‍ය කරන ඒ කොරියාවේ ලයිස්ට් එක ටික අරින් ඒ වගේ ඊශ්‍රායලිය ජපානය දැන් ක්‍රියාත්මක වෙන ගරු ඇමතිතුමා ඒ වගේම එංගලන්තේ හරහා නවසස් අරින්ද අපි ගිවිසුම අස්සම් කරලා ඒ සඳහා අපි කටයුතු කරලා තියෙනවා ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් මේ ලොකු මාර්තුකාවක් වෙනවා ඕමාන් සිද්ධියක් සම්බන්ධ ඕමාන් සිද්ධිය සම්බන්ධව මම එදා විශේෂ අමාත්‍යවර හැටියට අපිට අපේ රටවල් 16 තියෙන කාර්ය සඳහා 140 ක නම් ලැයිස්තුවක් ඇවිල්ලා තිබුණා. නමුත් එදා දවිච්ච මේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න කොවිඩ් ප්‍රශ්න උඩ ඒ 40 ඒ 140 අපි 40 සීමා කරා.
ඔබතුමාගේ කාලය අවසන්.
අවිනාඩියක් දෙන්න. මේ ප්‍රධාන මාත්‍යාවක් ගරු මූලාශ්‍ර මන්ත්‍රීතුමා. නැත්නම් මේකට වග කියන ඇමතිවරයෙක් මම මගේ කාලේ තමා ඔය කියන පුද්ගල රට ගියේ. නමුත් ඒ 40 තෝරගත්තේ ඇමතිවර රට මම නෙමෙයි. ඒ ලැයිස්තුවේ හිටුවාගේ අගමැතිතුමා. නමුත් කාර්යාංශයේ නිලධාරීන් තමයි මට ලැයිස්තුවේ ඉුවේ. ඒ නිසා බොහොම හරි අපි ඇරියා. හැබැයි ඇරියට පස්සේ තමයි දැනගත්තේ මෙයා පිළිබඳ විශාල වශයෙන් අපිට චෝදනා කරු ඇමතුමා. ජනවාරි මාසේ එදී මට වීඩියෝ ක්ලිප් ටිකක් ආවා. මේ නිලධාරී මේ බොක්ස් එකේ ඉන්නවා දන්නවා.
අපි ප්‍රගති සමාලෝචන රැස්වීමදී මේ වීඩියෝ ක්ලිප් ටිකයි ලංකාව වහම යව ලංකාවට ගෙන්නන්නේ කියලා. ඒ අනුව එවකට අපි සභාපති මේ ජෙනරල් හතුරුසිංහ වහම ලියුමක් එවුවා අමාත්‍ය ලේකම් රෝහණ පුෂ්පකුමාරට මේ ලියුම. මේක ජනවාරි 31 තමයි එවේ අරු මුලාසන අරුණ මන්ත්‍රීතුමනි. මේ ඕමාන් සිද්ධිය සම්බන්ධ කුෂාන් ලංකාවට ගෙන්නන්නේ කියලා. මේ මේ මාස අටක් වෙනකම් මේකට පරිශ්‍රයක් නැහැ මේ ලියුමට. එමතුව ගෙන්නුවේ නැහැ මෙයාව. මන් දන්නේ ඇයි කියලා. හැබැයි මෙයා එදා මේ පරිශ්‍රය අනුව මේ කොපි කළද මගේ උපදේශ පරිදි විදේශ අඩු ලේකම්ටත්
කොපි අවසන්
ලියුම් තියෙනවද කියලා. මෙයා ගෙන්නුවා නම් ගිය ජනවාරි මාසේ මම තුන නියෝගයට ගෙන්නුවා නම් මේ රට අපි කීර්තියක් වෙන්නේ නැහැ. අද ඕමාන් අපි නවත්තන්න හදනවා. ඕමාන් තර නෙමෙයි වෙනත් විජය රටවල් මේ ලංකාවේ ශ්‍රමයන් ගැන නවත්තන්න හදනවා. එහෙනම් මේ රට ලොකු කනකෝකන ඉදිරියේ මේ 31 ජනවාරි මාසේ 2021 මේ නිලධාරිය ලංකාවට ගියලා විනය මං කියලා තමයි විනය කටයුතු කරන්න කියලා ලියුමේ. හැබැයි කෙරුණ දිසා තමයි මේ ශ්‍රමිකයන් තාගයක් තියෙනවා. හැබැයි මේකට මම ඍජුවම කියනවා මේ ලේකම්වරුන්ගේ ප්‍රශ්න කරන්න ඕන රෝහණ පුෂ්පකුමාරගේ ඇයි මේ ලියුමට ක්‍රියාත්මක කරේ නැත්තේ කියලා එමුතුවා. ඔබතුමා ඇයි කකුලෙන් අදී සමහර නිලධාරි මේ 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 රටට අපිකිට ගියා මේ රෝහණ පුෂ්ප හිටපු ලේකම්තුමා. එයා ක්‍රියාත්මක වුණා නම් ගරු මූලාසනාර මන්ත්‍රීතුමනි මේ තත්ත්වය මේ රට ඇති වෙන්නේ නැහැ. ඒකම අනිපැත්තෙන් කියන්න ගරු එමුතුවා මේ ඩුබායි තමයි මේකේ මූලස්ථානේ. ආ ඩුබායි අච්චුවාල් කියන
කියලා
ඉතින් තමයි විවිධ රටවල් දිගුණන්නේ. මම ගියාම අච්චුවාල් එක ඇගල හැංගුවා ගෑනුන් ටික. හැබැයි අපිට නියාමනය කරන්න දෙයක් නැහැ. මොකද මේ රටේ නීති ක්‍රියාත්මක ලංකාවට පමණයි. හැබැයි ලංකාවේ ඒජන්ට්වරෙක් ඉන්නවා.
අවසන් කරන්න.
ඔබතුමාට මම කියනවා ඒ ඒජන්ට්වරයා අල්ලගෙන එයාට කටයුතු කරන්න. එහෙම නොවුනොත් ගරු ඇමතුමා අපිට ලොකු ප්‍රශ්නයක් වෙනවා මිත්‍රවරුනි. ඒ නිසා මම මේට අල්ලන්න.
අවසන් කරන්න ගමන්තුවා.
ගරු වන්ද අපට අකින්න. සමාවෙන්න.
විනාඩි දෙකක් වැඩිපුර ඔබතුමාට දීලා තියෙනවා.
දෙන්න ඕන හිටපු ඇමතුවරයන්. මට විපක්ෂයේ ඔබතුමා සලකන්නේ නැද්ද? ඒසමයි අපි කරුවට පිළිවත් තියලා කරවන්ත. ආ ඡන්ද දුන්නා ගියාද? ඒ නිසා තවුන් ආසලා මේ ගරු ඇමතුමා මේක නියාමනය කරන්න. ඔබතුමාගේ කකුලේ අදින කරලා ආරංචි වෙනවා. සබ ඍජුව තීන්දුව ගන්න මම කැබිනට් ඇමතුවර නෙමෙයි. හැබැයි මම බොහොමන්ත මේ කටයුත්ත කරේ. මට කරන්න මම යෝජන සියුල් දම් කරන්න හැබැයි ඔබතුමා කැබිනට් අමාත්‍යරාජ කරේකට ස්තුතිවන්ත. මොකද අපි හැමදාම අපි කකුලෙන් ඇද්දා. ඒ නිසා තමයි අපිට සිද්ධු වුණේ ඇමතිගන් දාලා යන්න ඕන දෙයක් උදගහ ගන්න කියලා. ඒ නිසා මම ගරු ඇමතුවා ඉල්ලනවා මේ අමාත්‍යස්තුල ඔබතුමා ක්‍රියාත්මක වැඩ පිළිවෙල ගියානම් මේ රටේ ආර්ථික ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන බව මතක් කරමින් මේ අවස්ථාව ලබා දී පිළිබඳ වැඩිපුර ඔබතුමා ස්තුතිවන්ත වෙනවා. මේ පිළිබඳ ඕමාන් සිද්ධිම විශේෂ පරිශ්‍රයක් කරන්න අද වෙනකොට ඩුබායි අනිත් රටවලුත් මේක නවත්තිනවා. ස්තුති
බොහොම ස්තුති ගරු මන්තුමා. ඊළඟට සුදත් මංජුල ගරු මන්තුමා ඔබතුමාට විනාඩි 8ක් කාලයක් ලැබෙනවා.
පුලසුනේ ගරු සභාපතිතුමනි, සමස්ත රටවැසියාටම ඍජුවම බලපාන ප්‍රධානම අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂයේ සාකච්ඡාවට ලක්වෙන අවස්ථාව. නාගරික සංවර්ධන නිවාස හා ඉදිකිරීම අමාත්‍යංශයත් අනිත් පැත්තෙන් කම්කරු හා විදේශ රැකියා පිළිබඳ අමාත්‍යංශයත් ගත්තාම මේ රටේ සමස්ත රටවැසියාටම ඍජුවම බලපානවා. අද අපි දැක්කා විවිධ මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශන දිහා බලපුවාම ගොඩක් අය කතා කරන්නේ මම හරි එහෙම නැත්නම් අපි හරි කියන එක. අද රටේ ජනතාවට වැදගත් වෙලා තියෙන්නේ කවුද හරි කවුද වැරදි කියන එක නෙමෙයි, මොකක්ද හරි මොකක්ද වැරදි කියන කාරණාව. අන්න එතෙන්ට ගොනු වෙච්ච වෙලාවක්. අපි දැක්කා ගිය වකවානුවේ මහින්ද රාජපක්ෂ මැතිතුමා නිවාස අමාත්‍යවරයෙකු හැටියටත්, ඉන්දික අනුරුද්ධ මැතිතුමා නිවාස රාජ්‍ය අමාත්‍යවරයෙකු හැටියටත් කටයුතු කරන වෙලාවේ නාගරික සංවර්ධන ශ්‍රේෂ්ත්‍රය තුලත් දැවැන්ත පිබිදීමක් ඇතිකරන්න හැම කොට්ටාසයකටම සංවර්ධනයේ ගලා යන වැඩසටහනක් ක්‍රියාත්මක කරා. අපි දැක්කා නිවාස ඉදිකිරීම ගිය වකවානුවේ අට්ටාල තමයි යටෙව්වේ. හැබැයි ගිය කාලේ අපි දැක්කා නිවසක් හැටියට ඒකේ පදිංචි වෙන්න පුළුවන් මට්ටමට සංවර්ධනය කරන්න ලක්ෂ 6000ක් වගේ මුදලක් වියදම් කරලා වසමකට අවම වශයෙන් නිවාස දෙකක් වැඩ අවසන් කරන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වුණා. අපේ රටේ සමස්ත ජනතාවගේම අවාසනාවකට COVID-19 වසංගතයත් මේ දෙවන්ත මූල්‍ය අර්බුදයත් එක්ක අද සංවර්ධනය සියල්ල එන හිටලා තියෙනවා. ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා බොහොම පැහැදිලි තීන්දුවක් අරගෙන තියෙනවා. මම 100%ක් ඒ තීන්දුවට ගරු අමාත්‍යතුමනි එකඟයි. ඒ වගේම තේනුක විධානගමගේ රාජ්‍ය අමාත්‍යතුමත්, ඒ වගේම අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යතුමත් මේ සියලු දෙනා ඒකාබද්ධ වෙලා ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමාගේ නායකත්වය තුළ ඉදිරි වර්ෂයේ 2022 නව ව්‍යාපෘති නෙමෙයි ආරම්භ කරලා එහෙම නැත්නම් අඩක් නිම කර ව්‍යාපෘති සියල්ල එහෙම නැත්නම් ඒ සඳහා වැඩ අවසන් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න තීන්දුවක් අරන් තියෙනවා. ඇත්තරම අද පවතින ආර්ථික තත්ත්වයත් එක්ක නව සංවර්ධන ව්‍යාපෘති වලට යෑම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. ආරම්භ කරපු අතරමඟ එනහිටිලා තියෙන ව්‍යාපෘති වල වැඩ අවසන් කිරීම. මම ගරු ප්‍රසන්න රණතුංග කැබිනට් ඇමතුමනි ස්තුතිවන්ත විය යුතුයි ඔබතුමාගේ අමාත්‍යංශ ලේකම්තුමා, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරී සභාපතිතුමා, අධ්‍යක්ෂ ජනරාල්තුමා, ප්‍රමුඛ සමස්ත කාර්ය මණ්ඩලයේ කෑගල්ල දිස්ත්‍රික් අධ්‍යක්ෂකතුමිය, ඒ වගේම නිවාස අධිකාරී සභාපතිතුමා, ඒ වගේම අධ්‍යක්ෂ ජනරාල්තුමා, ඒ වගේම කෑගල්ල දිස්ත්‍රික් කළමනාකාරතුමිය ඇතුළු සියලු දෙනා අපිට ගිය වකවානුවේ හොඳ සහයෝගයක් දුන්නා. නාගරික සංවර්ධන ක්ෂේත්‍රය ගැන බැලුවොත් මම නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල මැතිවරණ කොට්ටාසේ හරහා තමයි රටමැද පාර තියෙන්නේ. හම්මන්තොට යාපනයේ ප්‍රධාන මාර්ගය තියෙන්නේ. ගරු අමාත්‍යතුමනි, අවාසනාවකට බස් නැවතුම් පලක්වත් තාම නැහැ. මේ පැත්තෙන් බ්‍රිතාන්‍ය පාලන සමයේ ඉඳන් වේයන්ගොඩ රුවන්වැල්ල මාර්ගයේ කන්ද උඩරටට ප්‍රවාහනය සැපයපු ප්‍රධාන කේන්ද්‍රස්ථානය. හැබැයි අද වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය නිලධාරීන් මේ සම්බන්ධ පසුබිපරමක් කරලා අධ්‍යයනයක් කරලා අපිත් එක්ක එකතු වෙලා මීට ගැලපෙන බස් නැවතුම් පලක් ඉදිරියේදී සකස් කරන්න අවශ්‍ය සැලසුම් ඇස්තමේන්තු අවසන් කරලා තියෙනවා. ඒ වගේම මම ස්තුතිවන්ත විය යුතුයි 2021 වර්ෂයේ රුවන්වැල්ල සතිපොළ දෙවැනි අදියර, එදා මම ප්‍රාදේශ සභාවේ සභාපති හැටියට පළවෙනි අදියර අවසන් කරා, දෙවැනි අදියර අවසන් කරන්න නාගරික සංවර්ධන අධිකාරියෙන් 1,600,000 වැඩිය මුදලක් වෙන් කරලා අද වැඩ අවසන් කරලා තියෙනවා. මේ වෙනකොට මම පෞද්ගලිකවම ඒ සඳහා ගරු අමාත්‍යතුමනි ඔබතුමන් ඇතුළු සියලු දෙනාටම ස්තුතිවන්ත විය යුතුයි. ඒ වගේම තමයි අද අපි දකිනවා භෞතික සැලසුම් දෙපාර්තමේන්තුව එදා ග්‍රාමීය වශයෙන් විවිධ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ පූර්ව අධ්‍යයනයක් කරලා සැලසුම් සකස් කරා. හැබැයි අද මූල්‍ය තත්ත්වය බැලුවහම, මේ වැය ශීර්ෂය ගැන බැලුවහම, මේ වැය ශීර්ෂය තුළ මේ අමාත්‍යංශය තුළ තියෙන දෙපාර්තමේන්තු, ඒ වගේම සංස්ථාපිත මණ්ඩල අධිකාරි මේ සියලු කාරණත් එක්ක මේ තියෙන ප්‍රතිපාදන පිළිබඳව අපිට සතුටු වෙන්න බෑ. හැබැයි අපි රටේ ආර්ථිකය හොඳ වුණාට පස්සේ මේ වැඩපිළිවෙල සකස් කරන්න අවශ්‍ය සැලසුම් අපි සකස් කරන්න ඕනේ. හොඳම අවස්ථාව තමයි මේ. දැන් රුවන්වැල්ල නගරේ අපි ඉඩමක් පවර ගන්න මේ වෙනකොට කටයුතු කරමින් යනවා නාගරික සංවර්ධන අධිකාරිය මධ්‍යපප ප්‍රාන්තික නිවාස ව්‍යාපෘතියක් සඳහා. ඒ වගේම රාජ්‍ය සේවකයන් සඳහා නිවාස අධිකාරියට අපි ඉඩමක් බාර දීලා තියෙනවා දෙහිඔව් විට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ, මගේ මැතිවරණ කොට්ටාසේ රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාස ව්‍යාපෘතියක් කරන්න. ඉදිරියේදී අපි මේවා ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි ඒක තමයි ඇත්ත තත්ත්වය. අනිත් පැත්තෙන් අපි කම්කරු හා විදේශ රැකී අමාත්‍යංශය ගැන බැලුවොත් මම නියෝජනය කරන කෑගල්ල දිස්ත්‍රික්කයේ මනුෂ්‍ය නානායක්කාර ගරු අමාත්‍යතුමනි වතුකරේ බහුතර ජනතාවක් ජීවත් වෙනවා. එදා බ්‍රිතාන්‍ය පාලන සමයේ හදපු රම්පම් වතුවල තියෙන
ඔබතුමාට ඇත්තේ තව විනාඩි දෙකක් කාලය.
ලයින් කාමරේ තමයි ගොඩක් අය තාම ඉන්නේ. සුජිත් සංජේ පෙර මැතිතුමා මාත් එක්ක එඟගමයි. එතුමායි මායි අල්ලපු ආසනේ තුමා ඉන්නේ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ තරමටම අපේ ප්‍රදේශයේ වතු මාර්ග පද්ධතිය, පුල්ලේ මඩුව, පාසල් පද්ධතිය බොහොම පල්ලෙහාට වැහැලා. අද මේ පාර්ලිමේන්තුවේ කතා දිහා බලනකොට මුලසුනේ ගරු සභාපතිතුමනි මට දැනුනේ අද හාම්පුත ආරක්ෂා කරන්න රජයේ කැප වෙනවා, එහෙම නැත්නම් කම්කරු ආරක්ෂා කරන්න රජයේ කැප වෙනවාද කියන සංවාදය තමයි අද තියෙන්නේ. ඒ නිසා මම ගෞරවයෙන් ඉල්ලනවා ජාතික කම්කරු ප්‍රතිපත්තියක් තුල මේ වතුකරේ ඇතුළු රටේ ශ්‍රමිකයා සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් වගේම විදේශගතවන ශ්‍රමිකයා ආරක්ෂා කරන වැඩපිළිවෙලකුත් ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරනවා. දැන් විදේශගතයතු අපේ රාජ්‍ය අමාත්‍යතුමා එතුමත් මං හිතන්නේ හොඳ කැපකිරීමක් කරනවා. ඉතින් මම මේ අමාත්‍යංශයේ සියලු නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙනවා මේ සඳහා කැපවෙන්න. කැපවීම තුල තමයි අපිට පැහැදිලි වැඩපිළිවෙලක් සකස් කරලා ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ. අද ජාතික කම්කරු ප්‍රතිපත්තියක අවශ්‍යතාවය මතුවලා තියෙනවා. කම්කරු ආරක්ෂා වෙන තැනක් නැහැ. පොලිසියට දැන් ඉස්සෙල්ලා කිව්වා පොලිසියට පගාව දෙනවා කිව්වා, නිලධාරීන්ට පගාව දෙනවා කිව්වා, අරහෙට දෙනවා මෙහෙට දෙනවා, බලවතා ධනවතා ආරක්ෂා වෙනවා. අතරේ අහිංසක කම්කරුවා ශ්‍රමිකයා සූරාකෑමට හා පීඩාවට පත් වෙනවා කියන කාරණේ තමයි අපි දැක්කේ. ඒ නිසා අද ජපානයටද යන්නේ, එහෙම නැත්නම් කොරියාවටද යන්නේ, එහෙම නැත්නම් රුමේනියාවටද යන්නේ, එහෙම නැත්නම් වෙනත් රටකටද, එහෙම නැත්නම් මැද පෙරදිගටද යන්නේ කාන්තාවක්ද, එහෙම නැත්නම් පුරුෂයෙක්ද කියන කාරණේ නෙවෙයි. ඒ අයගේ ජීවිත වගේම රැකියාව සුරක්ෂිත කරන වැඩපිළිවෙලක් සකස් කරනවා වගේම ඔබතුමාට මනුෂ්‍ය නානාකාර මැතිතුමනි, ඔබතුමාටත් අපේ රාජ්‍ය අමාත්‍යතුමා ජගත් පුෂ්පකුමාර මැතිතුමාටත් ලොකු අභියෝගයක් තියෙනවා. මේ ආර්ථික අර්බුදයේ ජයග්‍රහණය කරන්න හොඳම අවස්ථාව තියෙන ඔබට, එහෙමනම් ඩොලර් හොයන්න හොඳම මාර්ගය තියෙන ඔබට, අපිට ලැබෙන සියලු කෝටා වලින් අපි ඒ අදාළ රටට යවන්න වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න. ගිය කාලේ අපි දැක්කා අපිට ජපානයට මෙච්චරක් ලැබුණා, අරහෙට මෙච්චරක් ලැබුණා කිව්වට යවලා තියෙන්නේ 20%, 25%. ඒක නිසා 100%ක් විදේශගත රැකියාවලට යොමු කරලා තවත් විදේශගත ශ්‍රමිකයින්ට අවස්ථාව ලබා ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරමු. ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමා හැටියටත් ප්‍රසන්න රණතුංග අමාත්‍යතුමා ප්‍රමුඛ ඔබතුමන්ලටත් සමස්ත රාජ්‍ය නිලධාරීන්ටත් ස්තුතිවන්ත වෙමින් මම නිහඬව බොහොමත්ම ස්තුතියි.
බොමස්සේ ගරු මන්තුමා, මීළඟට ගරු චමින්ද විජේසිරි මන්තුමා ඔබතුමාට විනාඩි 8ක කාලයක් ලැබෙනවා.
කාර්ය සභාවේ ගරු මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම අද විවාදයට ලක් වෙන නාගර සංග්‍රහ අධික හා නිවාස අමාත්‍යංශයේ කම්කරු විදේශ රැකියා අමාත්‍යංශයේ වැයිශිෂ. අපි දන්නවා මේ නිවාස අමාත්‍යංශය පිළිබඳව පෞගිය අවැය විවාදවලදී වැඩි කතිකත්වයක් දරපු, රුචිකත්වයක් දරපු කතිකයෝ අද නැහැ. ඔවුන් පරාජය වෙලා තිබෙන බව අපිට පේනවා. කරමුණු ශ්‍රී මන්ත්‍රීතුමනි, විශේෂයෙන්ම සජිත් ප්‍රේමදාස මහත්තුමාගේ කාර්යභාරය සහ ඔහුගේ ඉදිරි ජයග්‍රහණය පිළිබඳව ඔවුන්ගේ පරාජය තුළ අපි අපේ ජයග්‍රහණය කොතනද තියෙන්නේ කියන කාරණය රටේ ජනතාවට හිතන්න කියලා අපි අවස්ථාවක් කරගන්න. අපි දන්නවනේ පෞගිය කාලේ නිවාස අමාත්‍යංශයේ ෆයිල් අරගෙන ඇවිල්ලා වැඩ කරුවේ කොහොමද, මොනවාද කියන කාරණේ කියලා එතුමාට මඩ ගහන්න උත්සාහ කළා. එතක පෞගිය සතිය පුරාම සංස්කෘතික අරමුදල පිළිබඳවත් කතා කරා. දැන් අද ඒවා කතා කරන්නේ නැහැ, ඔහුතුමා නිර්දෝෂී වෙච්ච නිසා. දැන් මේ අද කාරක සභා අවස්ථාවෙත්, පෞගිය කාරක සභා අවස්ථාවෙත් සමහර ඇමතිවරු කියන්නේ රටේ වර්තමාන තත්ත්වය ගැන හිතලා අපි කැපකිරීම කරලා අපි අපේ පටිතද කරගෙන මේ වැයිශීෂයන් පිළිබඳව හිතන්න කියන කාර. කවුද මන්ත්‍රීතුමනි මේ වැඩේ ආර්ථිකය විනාශ කරේ? මේ රටේ පුරවැසියෝද? මේ රටේ දුක් විඳින පුරවැසියෝද? එතුමාලා එහෙම කියලා දැන් අපි දන්නවා මේ පටිතද කර ගැනීම සහ ජනප්‍රිය නොවන තීන්දුව ගැනීම කියන කාරණේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව කියන්නේ උත්සාහ කරත් අපි මේ ජනප්‍රිය නොවන වැඩපිළිවෙල ගත්ත වැඩපිළිවෙල පිළිබඳව අපි කතා කරොත්, දැන් උදාහරණයක් ගත්තොත් මේ අමාත්‍යංශයේ ඉන්න රාජ අමාත්‍යවරු අපිට පෞද්ගලිකවමාත් එක තරහක් නැහැ. දැන් මට කලින් කතා කරපු මන්ත්‍රීතුමා අවසන් කරේ මේ වැයිශීෂවල මුදල් වෙලා වෙන් වෙලා නැහැ, රටේ ආර්ථිකය පිළිබඳව ප්‍රශ්නයක් තියෙන නිසා ඒක කමන්නේ නැහැ, රට හොඳ වුණාම අපි මේකට වෙන් කරනවා කියලා. ඒක හොඳයි. හැබැයි තිබුණේ නැද්ද ගරු මන්ත්‍රීතුමා මේ රාජ්‍ය අමාත්‍යවරු පත් කිරීමත් නොගෙන ඉන්න? ඒක ජනප්‍රිය නොවන තීන්දුවක්ද ජනප්‍රිය තීන්දුවක්ද? ඒක ආණ්ඩුවේ අපි වැටුප් ගන්න විදිය අපි දන්නවා. ඒක කියන්න බෑ ගරු මන්ත්‍රීතුමා, ඒක ලැජ්ජාවට සහගත කාරණයක්. අද තෙල් වියදම් කරලා ඒ සියලු දේවල් වියදම් කරන්නේ අපි කියන්නේ, අපි අහන්නේ ජනාධිපතිතුමා කියනවා ජනප්‍රිය තීන්දුව ගන්නෙ නැහැ කියලා. එහෙනම් මේ රාජ්‍ය අමතුරු පත් කරගත්ත එක මොන තීන්දුවක්ද කියලා අපි අහනවා. එහෙම නැත්නම් අපි අහමුකෝ දැන් මට කලින් කතා කර තවත් මන්ත්‍රීවරයෙක් කියලා, එතුමා හිටපු ඇමති කෙනෙක්, රාජ්‍ය ඇමති කෙනෙක්, ඒක කරන්න බැරි වුණා. කරන්න සමහරට පුළුවන් වේද දන්නේ නැහැ මේ අවියාදෙන් පස්සේ. එතුමා සමහර වෙලාවට ඒවා නොකර ඉන්න නිසා මොනවා තීන්දුවක් ගනින්ද කියලා. දැන් මේ පුලපුලා මේ කාරක සභා අවස්ථාවේදී මේ පටිතද කරගන්න ජනප්‍රිය තීන්දුව ගන්නෙ නැහැ කියලා මේවා සම්මත වුණාට පස්සේ සතියකින් පස්සේ ඇමතිකම් වල සමහර දිගුරුම් දුන්නොත් ඒවා ජනප්‍රිය තීන්දුව නෙවෙයිද කර්මසුනේ මන්ත්‍රීතු? මම අහන්නේ රටේ ජනතාවට දැන් කියනවා, විපක්ෂයේ කෑ ගහනවා, රට මෙහෙම තියෙනවා, අපි ජනප්‍රිය තීන්දුව ගන්නෙ නැහැ. අපි දන්න විදියට රාජ්‍ය සහ කැබිනට් ඇමතිවරු දිගුරුම් දෙන්නේ නැහැ. එහෙම නොවුනොත් මම බඩගාගෙන එනවා පාර්ලිමේන්තුව. මෙන්න මේකයි තත්ත්වය. දැන් මේ බොරු කිඹුල් කඳුළු එලන්නේ රටේ ජනතාව විශ්වාස කරනවා නම් මේ කිඹුල් කඳුළු එන මේ මැති ඇමතිවරුන්ගේ මේ වැඩපිළිවෙල එම හිතන්න එපා. අපි දන්න විදියට, අපිට දැනෙන විදියට, අපිට ආරංචියට තවත් ඇමතිවරු සහ කැබිනට් රාජ්‍ය ඇමතිවරු දිරුම් දෙනවා. එසා මේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ජනතාව ආමන්ත්‍රණය කරන ඔව් අපි ජනප්‍රිය තීන්දුව ගන්නෙ නෑ කියලා. හැබැයි ගන්නේ තමන්ට තමන්ගේ කඳවුර ජනප්‍රිය කරගන්න පුළුවන් ආරක්ෂා කරගන්න පුළුවන් තීන්දුව කියන කාරණේ වේලේ මතක් කරා. දැන් මේ නිමා විශේෂම නාගරික සංගම අධිකාරී මගේ දේශපාලන ජීවිතේ මට ඉතාම බද්ධ වෙච්ච අමාත්‍යාංශයක්. මම 2011 නගරාධිපති වෙනකොට මට මතකයි එක රැයෙන් පැය 24න් එදා මහ බණ්ඩාර මහනගර සභාවේ තිබිච්ච එකම වෙළඳපොළ පවරගත්ත. හදන්න නෙමෙයි දේශපාලන පලි ගැනීමේදී. දේශපාලන පලි ගැනීම හැටියට ගත්තේ කරුමන් තිතුව. එක පැය 24න් එය නාගරික සංවර්ධනයකට අරගෙන අද වෙනකන් ඒ පොළ සංවර්ධනය කරගෙන. අද වෙනකන් ඒක කරේ නැහැ. එදා අපි ජයග්‍රහණය කරපු නිසා ඒ දේශපාලන වශයෙන් මේ නාගරික සංවර්ධන අධිකාරියේ මේ වැඩපිළිවෙල කරා ඒක අදත් කරනවා. ඒක අදත් සිද මේක තමයි බරපතල කාර්යය. රට හදන්න නම් නගර හදන්න නම් ඒ වැඩපිළිවෙල යොදා ගන්න. හැබැයි දේශපාලන වශයෙන් මේවා කරන්න එපයි කියන කාරණේ අපි කියනවා. එම් විච්චි නිසාද අපි පාර්ලිමේන්තුවේ ඇවිල්ලා ඒ අයිති අසාධාරණ වෙනින් කතා කරන්න අපට අවස්ථාවක් ලැබුණා. ඉතින් අපි අපේ නගර අලංකරණය සහ නගර වැඩපිළිවෙල දෙස් විදේශ සංචාරය සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි හැදුවා. අපිට අපේ කකුල් වලින් ඇද්දත් අපිට දේශපාලන පලි ගැනීම ගත්තත් මම සතුට වෙනවා මොළසලේ මන්ත්‍රීතුමනේ පළාත් පාලනාජ නියෝජනයක මන්ත්‍රීවරයෙක් හැටියට අදටත් රන් සම්මානයක් ගත්ත එකම මහනගර සභාව බණ්ඩාර මහනගර සභාව. අපි අපේ ව්‍යාපාරින් උදව් අරගෙන අපේ ප්‍රදේශයේ සම්පත්තික පාවිච්චි කරලා ජල අපහාන පද්ධතින් මන්මාවත් උද්‍යාන ඒ සියල්ල අපි රජයට බරක් නොවි අපේ කටයුතු කළා. ඒ අලංකාරම
නගරවල
මම මගේ කාලය අඩු නිසා මම වැඩි ගන්නේ නෑ. මම කතා කරන විදේශ රැකියාව අමාත්‍යාංශය පිළිබඳ දැන් හොඳ කාරණයක් කිව්වා අපේ හිටපු රාජ්‍ය ඇමතිවරයා. එතුමා ලියුමක් යවලා තියෙනවා කුෂාන්ව වහම ගෙන්නලා පරීක්ෂණය කරන්න කියලා. ඒක උනේ නැති නිසා මොකද උනේ? ඒ ජාවාරම ඒ මිනිස් ජාවාර හොඳට සිද්ධ වුණා. හැබැයි මිනිස් ජාවාරම දිගින් දිගටම සිද්ධ වුණ කාරණය මේ රටේ ජනතාව දැනගත්තේ මාධ්‍ය හරහා. මාධ්‍ය හරහා යම් යම් බරපතල විවේචන සිද්ධ වුණා ඒක රටට අපකීර්තියක් වුණා කියන කාරණේ කියන්න හදන්නේ වර්තමාන ආණ්ඩුවේ නොහැකියාව වහගන්න නම්. ඒකට අපි විරුද්ධයි. රටට අපකීර්තියක් වෙන්න අපි දෙන්නේ නැහැ. හැබැයි මේ උත්සාහය දැන් ඇමතිපු ඇමතිවරයා පෙන්වා දීලා මොනසනේ මන්ත්‍රීතුමනි කුෂාන්ව ගෙන්නා නොගෙන රටේ මාධ්‍ය ටික මේක ආවරණය කරාට පස්සේ මේ සමස්ත ලෝකයාම මේක දැකලා මේ පිළිබඳව අමාත්‍යාංශයට අවධානය යොමු කරලා මේ පිළිබඳව වැඩපිළිවෙළක් අද වෙනකොට ආරම්භ කරලා තිබෙනවා. දැන් මාධ්‍යයට වයින්නවා තමන්ගේ නොහැකියාව වසන් කරන. එහෙම වෙන්න දෙන්න බෑ. එහෙම මාධ්‍යයට වයින්නවනම් පෞගිය ආණ්ඩුව කාලේ පෙන්නපු නයි පෙන්නපු එව්වයි ඒ සියලු දේවල් දෙනුවෙන් වයින්න ඕනේ. නිසා තමන්ට හොඳක් වෙනකොට මාධ්‍ය හොඳ වෙන්නත් තමන්ට නරකක් වෙනකොට මාධ්‍ය නරක වෙන්නත් ඒක දෙකක් වෙන්න බෑ. නිසා අපි පැහැදිලිව කියන්න ඕනි දැන් මේ වැරද්ද සිද්ධ වෙලා තියෙන්නේ කොතනද? වැරද්ද කවුද කරලා තියෙන්නේ කියන කාරණේ පිළිබඳව වකිම අමාත්‍යාංශය බාර ගන්න ඕනේ. ඒ නිලධාරීන් නිරත කටයුතු කරන්නේ. අපි දන්න විදිහට සාමාන්‍යයෙන් සංචාරක වීසා යනකොට ඒකට අවශ්‍ය බිහිරයකින් මුදල් අය කරගන්නේ නැහැ. මේ සංචාරක වීසා අරන් ගිලා මේ කරදරවලට ලක්විච්ච සමහර කාන්තාවන් බිහිරයකින් සල්ලි අරන් තියෙනවා. එනවා ඒක කොහොමද නීත්‍යානුකූලව ගත්තේ කියලා කාරණේ අහන්න ඕනේ. එනවා මේ බිහිරයකේ සම්බන්ධය කාගේ හරහාද තියෙන්නේ කියලා හොයන්න පුළුවන්. මෙන්න මේවා තමන්ගේ අතේ වැරද්ද තියාගෙන
අනුන්ට
මේ රටේ හොඳ නරක සියල්ල පෙන්නලා ඒවා නිවැරදි මගට යන්න පුළුවන් තියෙන ඒ සියලු මාධ්‍ය ආයතන මඩ ගහලා තමන්ගේ නොහැකියාව වසන් කරගන්න අද ආණ්ඩුව කටයුතු කරන දෙක තමයි ආණ්ඩුවේ තියෙන ලැජ්ජාව කියන කාරණේ මතක් කරමින් වෙලාව ලබා දීම වෙනුවෙන් ස්තුතියෙන් තමයි මනින ලැබුවේ.
ස්තුතිගරු මන්තුමා.